එහෙමනම් අද දිනත් අප මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි රවි මහත්මයා. අදත් අප මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි. ඒ සඳහා අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාට මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් සඳුදා දේශන පැවැත්වෙන ඒ දහම් සාකච්ඡාව අපි අපිට තියෙන ගැටලු පුළුවන් තරම් මේ නිරාකරණය වෙන විදිහට සාකච්ඡා කරන්න තමයි සාකච්ඡා මාලාව ආරම්භ වුණේ. විශේෂයෙන් අපිට අර සමහර දහම් කරුණු කොච්චර කිව්වත් තේරුම් ගන්න අපහසුයි. ඉතින් ඒ ගැන යම් අදහසක් අපිට පුළුවන් මට්ටමින් සාකච්ඡා කරන්නයි මේ සාකච්ඡා මාලාව ආරම්භ වුණේ. ඉතින් කාට හරි ඒ දහම් ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන් අපිට පුළුවන් විදිහට ඒ ගැන සාකච්ඡා කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහාචාර්යතුමා. මට පොඩි ගැටලුවක් තියෙනවා මේ භව තණ්හා, අකාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එකේ මට ඉතන තුනක් තියෙන්නේ. මේ අර භව තණ්හාව කියන එක ඒක මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් අපි භව තණ්හාවේමද ඉන්නේ කියන එක කොහොමද අපි ඒක දුරු කරගන්න කටයුතු කරන්න ඕනේ කියලා. නිර්වාණ සරණයි.
නිර්වාණ සරණයි. අපිටයි සංහාවේ ජාති තුනක් අහන්න ලැබෙනවා. අදහම සඳහන් වෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් මෙතන දැන් ගොඩක් සාකච්ඡාවලදී පෙන්වන්නේ භව කියන එක තමයි මූලික. භව කියනකොට අපිට වගේ සිංහලෙන් භව කියලා තියෙනවා නේ. හරි භවක්. ඒ භව කියන්නේ භව කියන්නේ නිකන් කියන බව වගේ, කියන්නේ කතා කරන්න පුළුවන් බවක් කියන්නේ ඒ බව ප්‍රභාවය නිසා. ඒක කියන එක ලෝකෙට අයිති ඕනම ස්වභාවයක් අපිට කියන බව අහුනොත් ඒක ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ කියන්නේ දැන් මේකේ මම තව පැත්තකින් කියන්නම්. අපිට හිතෙනවා මේ ලෝකේ කියන එක පවතිනවා අපි කොහේද ඉඳන් ඇවිල්ලා මේක ඉපදුනේ. අරුණට පස්සේ අර ලෝකේ තියෙන ටික දාලා කියන්න යනවා. ඔහොම අදහසක් තියෙනවා. ඔක පළවෙනි දේ තේරුම් ගන්න ඒක බුදුදහම නෙවෙයි. දහමේ කොහොමද ලෝකය ගැන කියන්නේ? අගත කරපු ලෝකය නැත්නම් සංස්කාර ලෝකයක්, එහෙම නැත්නම් සලායතන ලෝකයක් නැතුව මේ දැන් පවතින තැනකට, කියන්නේ අපි හිටියත් නැත්නම් ලෝකේ පවතිනවා. එතෙන්ට අපි කොහේද ඉඳලා ඉඳලා උපදිනවා? අර මනුෂ්‍ය ජීවිතේ කාලේ ගෙවලා ඉවර වෙලා අර සමහර කේ ලෝකෙම වෙන එන ලෝකයකට දැන් ඒක පළගත්තු 31 ඵලයි කියලා බෙදාගෙන මේක ඉඳන් තව එකකට යනවා. ඒ ලෝක තියෙනවායි. එහෙම අදහසක් තිබුණා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේ ලෝකය කියන එක එකක් අර ලෝකේ Taman තුලයි කියලා තියෙනවානේ. මේ බඹය පමණ උසරිලේ තුලින් ලෝකේ පනවනවා කියලා. අඤ්ඤා තේම නේ. එතකොට රෝහිතස්ස සූත්‍රයේ තියෙන්නේ ඒ ලෝකයයි සමුදයයි ලෝක නිරෝධයයි මාර්ගයයි සමතුලිතම ඇතිවෙන බාහිරින් එළියෙන් ගිහින් හොයන්න මේ කතාව නෙවෙයිනේ තියෙන්නේ. ඉතින් මේ ලෝකය කියන්නේ කපස්සකින් මේ සකස් කිරීම සකස් වීමක් ඒ විකේණේ සකස් කරලම පරිහරණය කරන අමංගේ ලෝකය තමම සකස් කරලා තමම පරිහරණය කරනවා. ඉතින් මේවා මේ වචන කියද්දි නම් මේ සිංහලෙන් එච්ච අපිට තේරෙන බාහාවෙන් කියන්නේ මේ කියන්නේ අපි ඉතින් ඉන්න එකයි මේ දේශනාවේදී කියන්නේ. අපි සාමාන්‍ය කෙනා හිතන්නේ ලෝකයක් තියෙනවා. භෞතික දේවල් තියෙනවා නේද? දේවල් දරවල්, ගස් කොළ, මේ ඉඩම්, ඒක රටවල්, මේ පෘථිවිය කියන එක නිකන් තියෙන දෙයක් විදිහට. මේ ඉරහඳ තාරකා තියෙනවා කියලා නේ අපිට හිතන්නේ. අපි කොහෙන්ද ওই ලෝකෙට ආවා කියලා නේද? හරි. මේ දැන් අමුතු දෙයක් කියන්නේ. ලෝකේ කියන්නේ සලආයතන ලෝකයක් නැත්නම් සංස්කාර ලෝකයක්. අදා ගන්න. එතකොට ඔය ලෝකම ඊළඟට අර ඇසේතිකල්හි ලෝකේ, රූපේතිකල්හි ලෝකේ. නේද? ඇසේතිකල්හි සත්‍යය. ඒ සමිද්දි සූත්‍රවල තියෙන්නේ. ඇසේතිකල්හි දුක්. ඇසේතිකල්හි සත්‍යය. ඒ වගේ ඒ වගේ ඒ හතරක් තියෙනවා නේද? ඉතින් මේ දැන් ඕන ඔතනිනුත් යම් කිසි අදහසක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා දැන්. ඒ සකස් කරපු බවක් අපිට පේන්නේ නැහැ. සලායසන ලෝකයක් කියලා අපිට පේන්නේ නැහැ. සංස්කාර ලෝකයක් කියලා අපිට පේන්නේ නැහැ. මේ බවක් රූප තියෙන බව මේ අපිට තියෙන. ආ විදිහට කිව්වොත් ඔය පංචපාදාන සංදෙත්නේ රූප තියෙන බව, වේදනා තියෙන බව, සංඥා තියෙන බව, සංකාර තියෙන බව, විඥාන තියෙන බව. ඒ තියෙන බවේ එක එක වෙනස්කම් පේන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට වේදනා කියන එකට ප්‍රයත්නක් දුන්නාට පස්සේ ඒ වේදනාවේ ලක්ෂණ අපිට කතා කරන්න පුළුවන්. මොකද උදාහරණයක් විදිහට වේදනාව කියන එක තියෙනවා නෙමේ ඇති වෙලා නැති. එහෙම නැත්නම් සංඥාව කියන එක ඉලලා නැති වෙනවා. තියෙනවා නෙවෙයි. ඒක සිතක් කියන එක ඇති වෙලා නැති වෙනවා. දැන් මෙන්න මේ ඇති වෙලා නැති වෙන්නේ මොකද්ද? අපි අර බවක් ඒ කියන්නේ රූප බවක්, වේදනා බවක්, සංඥා බවක්, සංකාර බවක්, විඥාන බවක්. ඒ විඥාන බව පිළිගත්තට පස්සේ නේද ඒකේ ලක්ෂණ අපි කතා කරන්නේ. ක්ෂණිකව ඇතිලා නැති වෙනවා කියලා කෙනෙකුට කියනවා. තව කෙනෙක් කියයි නෑ ඊට වඩා මේක තියෙනවා දැන්. රූප මොන මේක මේක එක කාලක් බෙදනවා නේද? මේක චිත්තක්ෂණ 17යි. කොතලා මොහොමත් කතා කරන්න පුළුවන් නැත්නම් අපි හදාගත්තු කාල තියෙනවා. මේ ලෝකෙට අදාළ දේවල් අර කට තව වචනයක් දෙනවා. අනෝගත්තු නැත්නම් ප්‍රඥාති. හරි. එතනේ නැත මඤ්ඤණා කියලා එනවා මඤ්ඤති. දැන් ඔය කොහොම හරි ප්‍රපංච කියලා තව වචනයක්. දැන් ඕවයි ඒ වචන වල වෙනස්කම් කතා කරන්නේ නෙමෙයි මේ අදහස ගන්නකෝ දැන් මේ අර මොනවදෝ දෙයක්. මොනවදෝ ස්වභාවයක්. කියන ඒ බවක් ඕනනේ. ඒක ගැන මොනවා හරි කියන්න. දැන් ඕකම එනවා දැන් සත්‍යයේ සත්‍ය බව, මනුස්ස බව. දෙවියන්ගේ දෙවියන්ගේ අක්ෂ බව එහෙම එන්නත් පුළුවන්. ඒ මනුස්සත්වය යක්ෂත්වය සත්ත්වය කියලා ඉතින් එහෙමත් වෙන්න පුළුවන්. ඒ හැම එකෙන්ම නිකන් මේ මොකද්ද ස්වභාවයක් අපි ඉස්සෙල්ලා හදා ගන්නවා. ඒක පිළිගත්තට පස්සේ තමයි ඒක ගැන ඒක තියෙනවද නැද්ද, උපදිනවද විනාශ වෙනවද, ඇති වෙලා නැති වෙනවද, මේ පවතින තැන දැන් අංකේ පවතින ලෝකෙට මම කොහේද ඉඳන් ආවද, දැන් ලෝකෙත් පනව ගන්න ඕනේ, ලෝකෙ තියෙන බවක් ඊළඟට මම බව පනව ගන්න, මම කියන ඉඳලා නැත්තම් සත්ත්ව බව පනව ගත්තාම ඒ සත්ත්වය තමයි මේ තියෙන ලෝකෙට ඉන්නේ, ඒ සත්ත්වය තමයි ලෝකෙ තියලා පහු යන්නේ. අර බව කියන එක දාගත්තට පස්සේ නේද අනිත් සේරම
එන්නේ.
පස්සේ කිව්වහන් ඔක කාලයට දාගන්න එපා, මොකද කාලය කියන්නේ තව භවය කියන්නේ ප්‍රඥාප්තිය. ඉතින් වැඩේ තියෙන්නේ අපි ඔය ලෝකේ පැත්තෙමනේ ඉන්නේ, ලෝකයා කියන එකනේ දෙරිවත් සුතක් යන ස්වභාවය තමයි ඕවා එහෙම පිළිගන්නවා. නැත්නම් ඒවයි දැසගෙන ඉන්නේ. අභිනිවේෂ කියලා වචන කිව්වේ ඒක දැහැගෙන ඉන්න. ඒ කියන භවී. කියන කියනකොට අර ඒක අපිට තව අදහසක් තියෙනවා අර ස්ථිර පවතින කියන ඒ අදහසෙන් එහාට ගිය එකක් මේක. මේක ඇති ඉබව කියලා කිව්වා. දැන් ඔය වගේ සාධාරණයි තමයි මම හිතන්නේ. ඉතින් දැන් හැමදාම ගන්න උපමාව අර බල්ලා වතුරේ පෙදිලා වතුරේ බල්ලෙක් කියන එක. දැන් අන්නේ බව. බල්ලෙක් බව. ඉතින් කන්නේ දැන් වතුරේ ඉන්න බල්ලා බව ඉගත් පස්සේ තමයි ඒ බල්ලා හොඳ බල්ලෙක්ද නරක බල්ලෙක්ද නේද? එයාට එක්ක බුරනවා එක්ක වල් ගෙවනවා. ඒ අර තියෙන මූලික ස්වභාවයක් පිළිගන්නවනේ. ඒක තමයි ඔය බව ස්වභාවය. එතකොට ඔය බව කියන ස්වභාවය දැන් ඒක වචනවල කියන්න අමාරුයි. පැවැත්ම කියනකොට ඒ පැවැත්ම ඇතුලේ අපි ක්ෂණිකව ඇති උනා නැති උනා කියලා කතා කරන්නත් පුළුවන්. එතකොට අර තියෙන බව නිවේය කියන්නේ ඇතිලා නැති වෙන බව කියලා. හැබැයි මේ ආයි භවය විස්තර කරනවා නේ. ඔය බල්ලා ඇතිලා නැති වෙනවා. වෙන්න බල්ලා. ක්ෂණයයි පවතින. එතකොට ඒ මං පවතින බව කිව්වහම අර ඒක ඇතුලේ කතා කරන ඔක්කොම ඒකයි. හරි. තේරෙනවා කිව්වස්තාවක්. අය මං පවතින කිව්වහම සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ පවතින නෑ ඔක වෙනස් වෙනවා නේද? ඒක වෙනස් වෙනවා කියන එක කතා කරන්නේ භවයක් ඇතුලේ. අපට ඔය ආවදේ බව කියන එක ගැන අදහසක්.
එහෙමයි. අර මේ කම්ම සූත්‍රයේ කියනවනේ දැන් අර ඇහැ පුරාණ කර්මයක්. එතකොට අර වේදිතං දත්තම්බං කියලා එතකොට මේ අර සකස් වීම මේ සලාමේ ඇහැ කනනාසයේ දිවකයේ මන සකස් වීම දැකීම මේකට මේ මේක මේ භවයේ කියන එක අයින් කරන්න අය හොදක් වෙනවද? අනිත් එක මේ ડોક્ટર આવી දැන් මේ අපිට මේ මේ භවය කියන එක මේ ඒක මේ නිරෝධ කරන්න කොහේ හරි බුදුන් වහන්සේ මොකක් හරි දේශනා කරපු තැනක් තියෙනවද? එතකොට අපිට පස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ ඒක තවදුරටත් විමසා බලන්න පුළුවන්. තිරුවන් සරණයි.
ඔව්, දැන් භව නිරෝධයක් ගැනමයි මේ කතා කරන්නේ වචන වලින් කිව්වේ. දැන් භව කියනකොටම ලෝකේ කියලා හටක් වෙනවා නේද? භව.
එහෙමයි.
එතකොට ලෝකයි ලෝක නිරෝධය. නැත්නම් දුකයි දුක්ඛ නිරෝධයයි. නේද? එතකොට එයි දැන් ඔතෙන්දි ඔක කියනකොට අපි අදා ගන්න යම් කිසි මත දෘෂ්ටි තියෙනවා. මේ කියන්නේ මේකයි. ඒ කියන්නේ මේ තියෙන භවෙන් අයින් වුණා නම් තමයි නිවන කියන්නේ. හිතන්න පුළුවන් නේද? ඔන්න ඕක තමයි විභව වෙන්නේ. ඒ කියන්නේ තියෙන භව පිළිගත්තට පස්සේ දැන් ඉතින් ඒක දුකනේ. එහෙනම් මේකෙන් අයින් වුණා නම් හරි කියලා ඔන්න විභව පැත්තට යනවා. දැන් මොකද කරන්නේ? ලෝකයක් හදාගෙන ඒක නැති කරන්න යනවා. හරි, අපිට පේන්නේ හදාගත්තා කියලා අපි. තියෙන භවකනේ ඉන්නේ. දැන් බල්ලගෙන හනටියත් එක ගියත් අපි බලන්නේ පවේ නියලින්නේ. දැන් කවුරු හරි කියනවා බල්ලා ඉන්නක දුකයි කියලා. ඉතින් එයා මොකද කරන්නේ? කවුරු හරි කියනවා හරි Tamanට එහෙම හිතෙනවා. ඒකට එයාගෙන් අයින් වෙන්න උත්සාහ කරනවා නේද? එතකොට ඒ භව නැති කරාන ඒ භව ඒක තමයි කියන්නේ. හැබැයි ඒක විභව තණ්හා කියලා. ඒකට ඒතර වීම නෙවෙයි. භව නිරෝධය කියලා ගොඩක් කරලා කරන්න යන්නේ ඔන්නෝක අපි නිවන කියලා කරන්න යන්නේ අර ඉත එක නැති කරන්න යනවා. ඉත එක කියන්නේ අර සකස් කරපු එක. අපිට සකස් කළා කියලා පේන්නේ නැහැ. අපිට සතර මහා ධාතු වල සකස් කළා කියලා පේන්නේ නැහැ. ඒක තියෙනවනේ. සාකච්ඡාවකත් ඔය මේ ස්කන්ධ ටික තියෙනවා කියන එක. ස්කන්ධ තියෙන බව ඉතින් අපි හදාගන්නා රහතන් වහන්සේටත් ස්කන්ධ තියෙනවා. මේ උපාදානෙ විතරයි නැති කරන්නේ. ඉතින් ඔහොම එකක් මට නම් බුද්ධ දේශනාවේ හම්බ වෙන්නේ නැහැ. අපේ අර භවය භව යෙලෙකින් අපි හදාගත්තු මත ඔය. අපට මෙන්න මේ භව බෝධයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි අපි දාගන්න අර්ථය නෙවි. බෝධය ගැනනේ දේශනා කරන්නේ. බෝධය කියන්නේ කර තියෙන දෙයක් නැති කිරීම කියන අර්ථයෙන් ගන්න බෑ. කොට යන්නේ ඇත නැත නේද? අන්තවලට යන්නේ. ආ ඒ සාස්වත උච්ඡේද කියලා එහෙම කියනවා. අර දැන් මේ සත්‍ය භෝතේ මේ අත්‍රාන්තේ නැත්‍රාන්තේ ඉන්නවා කියලා කියන්නේ. පච්චාන දත්ත සූත්‍රෙදි යේ බුහියේන කියලා මේ භෝතේින් මේ සත්‍ය ඇත එකයි නැත එකයි තන. භෝතේින් කියන්නේ ඒ දෙක නැතුව තව තැනකත් ඉන්නවා කියන එක නෙමෙයි. මේ දෙකේම තමයි ඉන්නේ. ඔයලා එක අන්තර නැති කම්. හරි. ඒ කියන්නේ කේ නැති කියන්නේ. එතකොට අත්ති කියන අපේ භව කියලා දාගන්න පුළුවන්. දැන් භව කියන එක තුරට ගියොත් අර ජාති තුනම ඔතන තියෙනවා ඇත්තටම. කාම භව විභව කියන එකනේ ලෝකේ කියන එකටම ඔක දාගත්තා නම් හරි. දැන් භව නිරෝධ කියනකොට තව පැත්තකින් ගත්තොත් භව නිරෝධයේදී විභවයක් කතා කරන්න පුළුවන්. බැරි වෙන්න ඕන නේද? නිරෝධය කියනවා.
එහෙම.
භව කියන ස්වභාවය පිටදිලා නැති වෙන්න ඕනනේ, අදාළ නැති වෙන්න
ඕනනේ.
ඒක දැන් අපිට වෙලා තියෙන්නේ භව නිරෝධයේ නිවන කියන කොට අර භවයට සාපේක්ෂව තමයි අපි විභවයක් අල්ලගෙන සමහර වෙලාවට නිවන කියලා කියන්නේ. ඒ ඔන්න ඔය වගේ දේවල් තමයි ගොඩක් විමසන්න ඕන තැන. මේ වාර වචනෙන් කියනකොටත් අපි එක එක මත දාගන්න පුළුවන්. ඒ හින්දා ඒවත් තව හොයන්න සාකච්ඡා කරන්න. බලය.
එහෙමයි ડોක්ටර් අනි.
ඔව්.
දැන් අර දැන් අපි කොහොමද මේ අපිට හරියටම තේරුම් ගන්නෙ දැන් මේ අපේ ක්‍රියා දැන් අපි මේ සාමාන්‍ය වැඩවල ඉන්නකොට මේ විඥානයේද ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥාවද ක්‍රියාත්මක වෙන්නේ කියන එක කොහොමද අපිට ඒක සිහින්නේ ඒක කොහොමද අපිට හරියටම මේ තේරුම් ගන්න පොඩ්ඩක් උපදේශයක් දෙන්න පුළුවන්ද? ඒකවත් තරණයි.
එතන ඔබතුමා කියපු එකෙන්ම දැන් මතක තියාගන්න ඔය දෙක කතා කරනකොට විඥාන භවටත් අහුවෙලා ප්‍රඥා භවටත් අහුවෙලා දෙකම අපිට ලෝකෙට තියෙන ಜಾති දෙකක්. ලෝකෙට ඇති ಜಾති දෙකක්. හරි? අපි ඒක ඇතුලෙන් ඉඳන් ඒකට තේරුමක් දෙනවා. ඒක තමයි අපිට වැටහෙන තේරුම තමයි විඥානය කියන්නේ ලෝකෙට ඇති ප්‍රඥාව කියන්නේ අර ඉතර වෙන පැත්ත.
එහෙමයි.
හැබැයි ওই දෙකම අපිට ආපු අදහස් අර්ථෙන් විදාක ඒකේ වචන දෙකක් දාලා වම්මතයක් හදන්න ගත්තා. ඒ කියන්නේ ඒකයි කියන්නේ. ඒක තමයි පස්සේ තියෙන්නේ අපි ප්‍රඥාව කියන එක අර ලෝක උත්තර පැත්තට දාගන්නවා. ඇයි අස්සා. අනේ ඒ වගේ ප්‍රඥාවට අහු වෙනවා කියන්නේ. දැන් පස්සති නැත්තම් අද්දේ වචනේ ප්‍රඥාවෙන් පජානාති කියන්නේ
පජානාති.
ඒක දැන් අපි අහලා තියෙනවා පජානාති කියන්නේ ප්‍රඥාව. අනික්ක පිරා ගන්නා නේද විඥාණයට. නැත්තම් තර්කයට අහුවෙන්නේ. ලෝකයට අහුවෙන්නේ. ප්‍රඥාවට අහුවෙන්නේ. ඉබේයි අතක තියාගන්න ඔය පජානාති කියලා අපි හදාගත්ත එකක් නෑයි. ප්‍රඥාව කියන එක අපි ලෝකෙට අයිති හදාගත්ත බව බවස්ම තමයි. එතකොට තමයි දැන් අතෙන්ට එනකොට මෙන්න මේ ලෝකය යෙදෙන්න බෑ. අපේ අර්ථය යෙදෙන්න බෑ. කියන අපි ප්‍රඥාව විස්තර කරන්න ගියොත් අපේ අර්ථනේ. දැන් ඇත්ත ප්‍රඥාව කියන්නේ අපේ අර්ථය දෙන්න නේද? ඥාන. හැබැයි වෙන්නේ අපි අපේ අර්ථය දාගන්නවා ඥාන අපි ටිකට. දැන් මේ ඥානය කියන්නේ මේකයි කියලා අපි ලොකු අර්ථයක් දාගන්නවානේ. ඒක ඥානයි. දුක්ඛේ ඥානයි කියන්නේ මෙතන විස්තර කරනවා නේ, තර්ක කරනවා. ඒක දුක්ඛේ ඥානන්ද නෑ. ඒ ආයේ බව. හරි.
එහෙමයි. පැහැදිලි ડોක්ටර් අවි පැහැදිලි. තිරුවන් සරණයි පැහැදිලි.
තිරුවන් සරණයි. කාට හරි මාරි අහන්න තියෙනවා නම්
රවි මහත්මයා ඥාන විමල ස්වාමීන් වහන්සේ වැඩම කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අප ගෞරවනීය ඥාන විමල ස්වාමීන් වහන්සේ අපි ඉතාම ගෞරවයෙන් දෙපානමද පිළිගන්නවා ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ස්වාමීන් වහන්ස පිළිගන්නවා. අතෙන් මන්නේ අනෝහරි කියන උත්සාහ කළේ මට පැහැෙන විදිහට ඒ අඩුපාඩු කියන්න පුළුවන් මම හිතන්නේ ආපෙත් හිඳ අහගන්න පුළුවන් මම තුලින් ඇහුවේ මේ බව කියන්නේ මොකද්ද කියලා ඉතින් මම නිකන් අත වැටෙන අර්ථයක් පොඩ්ඩක් සාකච්ඡා කළේ ඒක විතරේ අයින්නහත්ේ කරයි
තිරුවන් සරණයි අපේ මහාචාර්යතුමා දක්වපු අදහස ගොඩක් වැදගත් ඔබතුමා මතක් කරා අර මොනව හරි පැන නැගීමක් යම්කිසි ඉස්මතු වීමක් ඇති බවට කියන්නේ භෞවියස්ත්‍යයක් ඉස්මතු වෙනවා නම් භවය කියන අදහස මේ වචනේ හැදෙන භවති කියන වචනේ භවති කියන්නේ මේ පාලි භාෂාවේ වෙයි කියන වචනේ ඒ භවති කියන වචනේ අර භව කියලා කියන්නේ මේ භවති කියන්නේ වෙනවා වෙයි නැත්නම් භව කියන වචනේ අර පැවැත්ම ගැන කියවෙනවා අපේ කොංගලගේ මෙතුමා මතක් කරා ඒ පැවැත්ම නොපැවැත්ම පැවැත්මෙන් හෝ නොපැවැත්මෙන් පවතිනවා කියන කාරණේ විග්‍රහය බොහොම අපූර්වට විස්තර කරා දැන් අපි මෙහෙම හිතමු පුංචි උපමාවක් මං කියන්නම්කෝ දැන් මේ වෙලාවේ ලංකාවේ ඉරපායල තියෙන්නේ ඉරපායල තියෙනකොට දැන් ඉරපායල තියෙනවා ඉරපායල ඇත නැත්නම් මං කියනවා දවල් කියලා කියනවා දැන් දවල් එළිය තියෙනවා ඉරපායලට එළිය තියෙනවා එළිය ඇත රාත්‍රී කාලයේ තියෙන අඳුර නැත දැන් දවල් උපමාව කියන්නේ එළිය ඇත දැන් අඳුර නැත දැන් එළිය ඇති වෙන්නේ ඇයි එළිය ඇති වෙන්නේ අඳුර නැතිකම නිසා මම මෙහෙම කියනවා ඇති බව ඇති වෙන්නේ ඒ කියන්නේ සූර් එළිය ඇති බව ඇති වෙන්නේ මොකක් නිසාද නැති බව ඇති නිසා නැති බව ඇති නිසා කියලා කියන්නේ නැති දැන් මොකද අඳුරනේ ඒ නැති බව ඇති නිසා තමයි ඇති බව ඇති වෙන්නේ පැටලෙයිද නැහැ මම මෙහෙම කියවට පස්සේ ඇති බව ඇති වෙන්නේ නැති බව ඇති නිසා ඒ කියන්නේ ආලෝකය ඇති බව ඇති වෙන්නේ කියන්නේ එළිය ඇති වෙන්නේ අඳුරේ නැති බව ඇති නිසා එහෙම කිව්වොත් මේ කලින් ඒක දන්නේ නැහැ ඇති බව ඇති වෙන්නේ නැති බව ඇති වෙන නිසා ඊට පස්සේ දැන් මේ වෙලාවේ අඳුර නැහැ ඒකේ කියනවා නැති බව ඇති වෙන්නේ ඇති බව නැති නිසා මේ නැති බව ඇති වෙන්නේ කියන්නේ අඳුර නැති බව ඇති වෙන්නේ නැති බව ඇති වෙන්නේ ඇති බව ඇති නිසා එහෙම කියලා කිව්වොත් නිකන් පැටලෙනවා වගේ වෙයිද දන්නේ දැන් ඔය හැම වචනයකම ඇති බව නැති බව ඇති බව ඇති වෙන්නේ නැති බව ඇති නිසා නැති බව ඇති වෙන්නේ ඇති බව ඇති නිසා එතකොට ඔය ඇති බවයි නැති බවයි කියලා වචන දෙකක් පාවිච්චි කරද්දී ඔය ඇති බව නැති බව කියන හැම වචනයක ඇති බවක් නැති බවක් දෙකේම නැති බවක් නෙවෙයි නැතිකම තමයි භවයක් පැවැත්මක් නැහැ කියන කියන්නේ. එළිය තියෙනවා කිව්වොත් අඳුර කතා කරන්න පුළුවන්. කියන එළිය තියෙනවා කියනකොටම අඳුර තියෙනවා. අඳුර තියෙනවා කියනකොටම එළිය තියෙනවා. අර තියෙනවා ඇත්ත ඔය මං කරගව කියන සංකීර්ණයක් දන්නේ. ඒ ආලෝකයේ තියෙනවා කිව්වොත් අඳුරත් තියෙන බවට කතා කරන්න එනවා. අඳුරක් තියෙනවා කියනකොට ආලෝකයක් තියෙනවා කියන බවට කතා කරන්න එනවා. අන්න ඒ වගේ මොනවා හරි ඇති බවක් ඉස්මතු වෙනවා නම් ඒ ඇති බවය කතා කරන්නේම නැති බවක් එක්ක, නැtei කියලා කිව්වොත් ඒ නැති බව කතා කරන්නේ ඇති බවත් එක්ක. ඒක ලස්සනට විස්තර කරන්න පුළුවන් මහා සලායතනික සූත්‍රයේ සත්‍යයා සසර ගමන් කරන්නේ අවිද්‍යාවත් භව සංහාවත් නිසා බව මහා සලායතනික සූත්‍රයෙන් දැන් පොගේ දවසට අපේ රුකසයන්ස පැහැදිලි කරා. මේ මහා සලායතනික සූත්‍රයේ පැහැදිලි කරන සත්‍යයා සසර ගමන් කරන්නේ ඔන්න අවිද්‍යාවත් භව සංහාවත්. භව සංහාව කියලා කිව්වට පස්සේ පැවැත්මට තණ්හාව. පැවැත්මට තණ්හා නොවුනත් කෙනෙක් නොපැවැත්මට තණ්හා කරන්න පුළුවන්. විභවේන, කියන්නේ නොපැවැත්මට කියනවා විභවය කියලා. විභවේන භවශන ඉස්සරණ මාහෝ. ඒ බව සඳහන් කරනවා ලෝකාවලෝකන සූත්‍රයේදී සත්‍යය විභවයටයි කැමති. මේ විභවයෙන් භවය හොයනවා, පැවැත්මක් හොයනවා කියලා. ඉතින් ඒ නිසා භව නිරෝධයට මූලික වශයෙන් උපකාර වෙන්නේ අවිද්‍යා නිරෝධයෙන් භව නිරෝධය. නැත්නම් භවය පිරිසිඳ දැකීමම විද්‍යාවයි. දැන් සම්මාදිට්ඨි සූත්‍රය පැහැදිලි කරන්නේ භවේ ඥානං, භව සමුදය ඥානං, භව නිරෝධේ ඥානං, භව නිරෝධගාමී ප්‍රතිපදාය ඥානං. මේ පැවැත්ම කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ සෙවීමමයි. මොකද්ද පිරිසිඳ සෙවීමමයි සමුදය ප්‍රහාණය වෙන්නේ, නිරෝධේ සාක්ෂාත් වෙන්නේ, නිවීම නැත්නම් නිරෝධගාමී ප්‍රතිපදාවත්. මේ පැවැත්ම කියන්නේ මොකද්ද කියලා හොයන එකමයි ඒ සෙවීමමයි සෙවීමට උපකාර වෙන්නේ නිරෝධය කියන මාර්ගය වන්නේ එයමයි. ඒ නිසා මේ මහාචාර්යතුමා දැක්කෝ අදහස බොහොම පැහැදිලි. භවති කියන්නේ වෙයි, භව කියන්නේ යම් පැවැත්මක් ඉස්මතු වෙනවා. ඒ පැවැත්ම පැවැත්මෙන් හෝ නොපැවැත්මෙන් පැවැත්ම ඉස්මතු වෙනවා. පැහැදිලි මේ අදහස. යම් කිසි පැවැත්මකට තමයි භවය කියලා කියන්නේ. එය පැවැත්මෙන් හෝ නොපැවැත්මෙන් පවතින. අන්න ඒ පැවැත්මෙන් හෝ නොපැවැත්මෙන් පවතින පැවතීම නැත්නම් භවය නිරෝධය වෙන්නේ, නිරෝධය නෙවෙයි ඒක. පරිඤ්ඤය පිරිසිඳ දැකීම තුළම ප්‍රහාණය වීමත්, ඒ වගේම සාක්ෂාත් වීමත්, මාර්ගය වැඩිවීමත් කියන ඔය හතරම එකටයි කතා වෙන්නේ. කියන පැවැත්ම පිරිසිඳ දකිනවා කියන්නේම නිරෝධය. හොඳයි, තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒ හරි ලස්සන වචනයක්, සිංහල වචන වෙයි කියන එක. අපි ඇත්ත කියනවට වඩා අර මේ ඒ කියන්නේ ඇත්ත නැත දෙකම වෙයි කියලා වගේ පැවැත්ම කියනකොට අපිට හිතේ එක එක තේරුම් එනවා. දැන් පැවැත්ම කියනකොට කෙනෙක් කියන්න පුළුවන් පවතිනව නෙමෙයි, ඇති වෙනව නැති වෙනවා කියන්නේ. ඒකත් ඉතින් එහෙම තමයි. ඇටි වෙන නැති වෙන බවත් වේ. එතන සායනහක මම හිතනා චුට්ටක් මේ රවුල් කළොත් හොඳයි කියලා. අර ආලෝකයේ අඳුරයි කියනකොට දැන් එතන අඳුර නැති බවින් ආලෝකේ කියනකොට අපිට හිතනවා මේ අඳුරට සාපේක්ෂවයි ආලෝකේ කියලා. එතන හැබැයි දැන් ආලෝකෙටත් අපි බවක් තීලා අඳුරටත් බවක් තීලා. දැන් ඔන්න මේ දවල් වෙලාව කියනකොට අපිට ඒක ආලෝකේ පැත්තෙන් කතා කරන්න පුළුවන් ආලෝකය ඇත, අඳුර පැත්තෙන් කතා කරන්න පුළුවන් අඳුර නැත. එතකොට මේකේ එක ස්වභාවයක්, ඒ කියන්නේ වචන වලින් කියන්නේ දැන් ආලෝකය කියන එකත් පැවැත්මක් දීලා අඳුර කියන එකත් අපි පැවැත්මක් දී එතන බව, ආලෝකේ බවයි අඳුර බවයි දෙකම ඇවිල්ලා නේද?
ෆයින්. අඳුර නැති බව තමයි ආලෝකයේ ඇති බව කියන්නේ.
නෑ, එතන ෆයින්නහත මම කියන්නේ දැන් අපි ඒ જાති දෙකක් දාගෙනනේ කතා කරන්න
හදන්නේ. ඔව්. දැන්
අපි හිතමු අඳුර ගැන දන්නේම නෑ කියලා. ආලෝකයේ බව අරගෙන දැන් ආලෝකේ කතාව නැහැ කියලා හිතන්න. අපිට අඳුර බවෙනුත් කතා කරන්න පුළුවන්. අඳුර නැති බව. අඳුර නැති බව. අඳුර කියන එකට දැන් බව පැවැත්ත දීලාද? ලෝකේ කියලා අපි අදහස් කරන එක අඳුරෙන් කියන කෙනෙක් විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආලෝකය කියන කෙනෙක් විස්තර කරනවා. ඒකට ආලෝකයත් අපි බව කරගෙන අඳුර කියන එකත් බව කරගෙන, ඒ කියන්නේ අර ලෝකය කියන එක නේද? ඒ කියන්නේ දෙයක් කරගෙන.
දෙයක් කරගෙන.
අන්න ඒ දෙයක් කියන එක තමයි මේ කියන ස්වභාවයක් කියන එකම තමයි මේ බව කියන්නේ නේද? අපි කියන්නේ දෙයක් කියන අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒ ගැන කතා කරන්න පුළුවන්. අර්ථයක් දීලා.
දීලා.
ඒ වගේ අදහසක් කියලා. ඒක තමයි අර භාෂා ඥානෙ එන්නේ. අද සර්වන් සරණම්
හොඳයි තිරන් සරණයි.
ඔව්.
කුමන හෝ ඉස්මතු වීමක් මේ පැවැත්මක් ඉස්මතුරෙන් අඳුර වේවා ආලෝකය වේවා අඳුර ඇති බවට ආලෝකය ඇති බවට ආලෝකය නැති බවට අඳුර නැති බවට අන්න කියන්නේ ඇති ඒක හැම වචනයකම බවට කියන එකක් කියනනේ ආලෝකය ඇති බවට අන්න ඒකෙත් බවට කියන ආලෝකය නැති බවට එතනත් බව කියන අඳුර ඇති බවට එතනත් බවට කියලා කියනවා අඳුර නැති බවට අන්න මොකක් හරි බවට ඇති බවට හෝ නැති බවට වෙයි පවතිනවා පැවැත්ම මොකක් හරි ඉස්මතු වීම ඉලිප්පීම ඉල්පයෑම මතුවීම පැවැත්මක් ප්‍රවෘතියක් කතාවක් විවහාරයක් තේමාවක් මාතෘකාවක් ඉස්මතු වෙනවා නම් අන්න එතන පැවැත්මක් එක තමයි සංඥාවක් ව්‍යවහාරයක් මොනව හරි ඉස්මතු වීමක් වෙනවා නම් කතා කිරීමක් කතා කරන්න කතාවක් ඉස්මතු වෙනවා නම් එතන පැවැත්මක් එකමයි කතා කරන්න පුළුවන්කම ලැබෙනවා තිරුවන් සරණයි
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ ඉන්න නිසා අපි මහත්මයා මං හිතන්නේ ජොයින් වෙයි ඉක්මනට
අවසරයි ස්වාමීන් වහන්ස අපි ඔබ දැන් ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි අඳුර නැති බවෙන් ආලෝකය ඇති බව වෙනොත් කියන එහෙම කිනු ස්වාමීන් වහන්සේ එහෙමනම් අඳුර ගැන කතා නොකර මේ සියක් ගැන ආලෝකයක් ගැන කතා කරන්න බෑ නේද ස්වාමීන් වහන්සේ එමතු වෙතාවේ නිසා අඳුරක් ගැන කතා නොකර ආලෝකයේ විතරක් ගැන අපිට කතා කරන්න බෑ නේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න තිරුවන් සරණයි.
ඇත්තටම හරි මහත්මයා මම එතනදී අරගත්තේ මේ දහම් කාරණයක් ඉස්මතු කිරීමක් නෙවෙයි මම උදාහරණයක් ගත්තේ දහම් කාරණයක් ඉස්මතු කරන්න නෙවෙයි ඉස්සෙල්ලා අර බව කියන වචනේ ඉස්මතු කරන්න විතරයි මම මේක පාවිච්චි කරේ මං කිව්වේ අර මේ කියන්නේ අර පැවැත්මයි නොපැවැත්මයි කියන කාරණා දෙකෙන්ම පැවැත්ම ඉස්මතු වෙනවා කියන කාරණය කියන්න උදාහරණයක් නිදර්ශනයක් හැටියටයි මේ කාරණේ ගත්තේ පැවැත්ම ගැන කතා කරනකොටම ද්වේතාවයක් එක්කමයි කතා කරන්න වෙන්නේ මේ දෙකක් එක්කම තමයි කතා කරන්න වෙන්නේ මේ එකක් කියලා කතා කරනවා නම් එකක් කියලා කතා කරනකොට ලෝකයේ එකක් ගැන කියන්නේ එකක් කිව්වොත් මෙතන කියන මෙතන කියලා කියන්නේම එතනත් එක්ක සාපේක්ෂවමයි එතන කියලා එකක් කිව්වොත් ඒක එතන එකක් කියලා කියන්නේම මේ එක එතන කියලා කියන්නේම මෙතනක් එක්කමයි ඔකට කියන ඉත් බව අඤ්‍යතා බව මෙසේ බවක් ගැන කතා කරනවා නම් එතන අංශේ බවක් එකමයි කතා කරන්න වෙන්නේ හැබැයි ලෝකෙට කියලා දෙන්න වෙනවානේ භාග්‍යතුන් වහන්සේ එකක් ගැන කතා කරන එක කේවලීත්වය කියලා. කේවලීත්වය කියලා කියන්නේ එකක් හෝ දෙකක් හෝ ගැන නෙවෙයි එතන කේවලීත්වය කියන වචනේ පාවිච්චි කරන තත්ත වටන්න වචිත වටයක් කියලා කියන්නේ දෙකක් නේ කරකැවීමක් නේ. ඒ කියන්නේ වටයක්. අපි කියන්නේ වෙළඳ වටය කියලා. වෙළඳ වටය කියලා කියන්නේ අයවැය ඔය වගේ දෙකක් ස්ත්‍රී පුරුෂ පක්ෂ විපක්ෂ වටයක් ඒ වටයක් දෙකක් ද්වේතාවයක් අච්චෙච්චි වටන් කියලා කියනෝනේ මේ රහතන් වහන්සේ කියන්නේ වටේ කපාගෙන ගියා කියලා කියනෝනේ අනේ වටේ කපාගෙන ගියපු තැනට ඒ කියන්නේ එකක් හෝ දෙකක් හෝ කතාවක් නැහැ. එතනට කියනවා කේවලීනෝ කියලා. කේවලීනෝ කියන වචනේ කියවපු ගමන් අපිට අපේ පැත්තෙන් එන්න පුළුවන් ආයික. සද්ද මේ කියන්නේ කියනවා. නමුත් නෑ එතන එකක් කියන එක නෙවෙයි පැහැදිලි කරන්නේ ඔය සත්‍යත්තන වගේ සූත්‍රවල. එතනදී පැහැදිලි කරන්නේ නිවීමට කියන්න ඕන නිසා එකක් කියලා කියනවා. හැබැයි එතන එකක් කියලා කියන්නේ කේවලීත්වය කියලා කියන්නේ මේ එකක් කියන පදනමනේ නිවීම කුළු ගන්නාන ලෝකේ තියෙන වචනයක් පාවිච්චි කරන්න ඕනනේ. අන්න ඒ ලෝකේ තියෙන වචනයක් භාවිත කරන්න අවශ්‍ය නිසා එහෙම කියනවා. හැබැයි කියන හැම තැනකදීම වට්ටයක් නැහැ. සත්‍ය වට්ටයක් නොවට්ටති. කියන්නේ වට්ටයක් වෘතයක් කියන්නේ පැවැත්ම මේ නැති කමත් නැති බව නෙවෙයි නැති කමත් එක තමයි මේ එතන කේවලීත්වය ගැන කතා කරන්නේ. ඒකට අඳුරක් කතා කරනවා නම් ආලෝකයක් එක්ක ආලෝකයක් කතා කරනවා අඳුරක් එක්ක ලෝකයේ පැත්තෙන් කතා කරන්නේ. හැබැයි මේ ඒක ලෝකයේ පැත්තෙන් ගැත්තට පස්සේ ලෝක විග්‍රහයෙන් හැබැයි බුදුරජාණන් වහන්සේ ඈතරවීම ගැන පැහැදිලි කරද්දී ආලෝකය කියලා කියන්නේ අඳුර නැති කමට කියන්නේ තමෝ තත් නවිජ්ජති කියලා නේ කියන්නේ අඳුර නැතිකම තමෝ තත් නවිජ්ජති තමෝ කියන්නේ අඳුර තත්ෙහි නවිජ්ජති විද්‍යමාන නොවේ විද්‍යමාන නොවීම නේද ඒ කියන්නේ මේ ඒත් එක්ක ඒ කියන්නේ සූර්යා පෑව වගේ කියලා කියනවනේ සූර්යා පෑවට පස්සේ අඳුරට අඳුර පළවා හැරීමක් කියන්නේ එතෙන්දී ප්‍රඥාවේ ආලෝකයයි කුළු ගන්නන්නේ අර කියන තැන අනුව අපි අරගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කියන්නේ ඒ තැන් වලට අනුව මේ පින්වත් මහත්මයා අපි අදහස ගන්න ඕන. ඒ තැනත් එකින් පොඩි අදහසක් ගත්තම හරි තව ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් හමුවෙමු පෙරවන් සරණයි.
අවසරයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමිත් අවසරයි ස්වාමීන් වහන්සේ මට අවසර දෙන්න මේ සර්ගෙන් ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේගෙනුත් ඒකට මේ අපට වටිනා පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. මම ඒ ප්‍රශ්නේ මේ සර්ගෙන් අහන්නේ අපි ගිය සුමානේ මේ අර කතා කරපු පොඩ්ඩක් මහා පුන්නම සූත්‍රය ගැන අන්න එතනින් ආපු ප්‍රශ්නයක් තමයි මම ඒකයි සර්ගෙන් මේක අහන්න හිතුනේ. සර් මේ දැන් අපි අර එදා කතා කරානේ ටිකක් මහා පුන්නම සූත්‍රයේ අර ස්වාමීන් වහන්සේට ආපු පළවෙනි ප්‍රශ්නේ සහ ප්‍රශ්න කීපයක් ඒකද සර් එතනදී ඒ සාකච්ඡාවේදී සර් එදා ගොඩක් කරන්නේ ඉස්මතු කරලා පෙන්වන්න උත්සාහ කරේ අපිට ඇයි ඒ ස්වාමීන් වහන්සේට වගේ ඒ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්තේ කියලා හිම දහම් කරුණක් අහුණාම දැන් අපි එදා කරේ වැඩි හරියක් මම විශේෂයෙන්ම ගොඩක් කතා කරේ ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා ප්‍රශ්නේ තේරුම් ගන්නයි දීපු උත්තරේ ඒකයි. දැන් අපිට අර මේ මට නම් ටික වෙලාවක් යනතුරුම සර් කිව්වේ මොකද්ද කියලාවත් තේරුන්නේ නැහැ. ඒ නිසා තමයි අර ප්‍රශ්නයක් මල්ලගෙන කතා කරේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් අල්ලගෙන කියන්නේ ප්‍රශ්නේ තේරුම ප්‍රශ්නේ මොකද්ද කියන්නේ වගේ නිකන් එහෙම පැහැදිලි කිරීමක් නේ අපි මේ මම කරන්න උත්සාහ කරේ. ඒතර සර් මම දැන් ඒක ටිකක් ආපහු මම පස්සේ හිතුවා. හැබැයි ඒක ටිකක් යනකොට සර් කිව්වා දැන් මම උත්සාහ කරන්න මේකට අපේ චින්තනේ වෙනස් වෙලාම නැහැ අපි එකම තැන කරකිනවා අර පරණ විදිහටම දැන් පෑන්නේ. විමසුම් නොවන ඇති වෙන විදිහට හිතන්ද ඒ විමසන්ද අපි තවම නැහැ ඒ ගහම කරුණක් ඇහුනහම ඒ විදිහට නැහැ කියන අදහස මට පස්සේ තේරුණා. මම ඒ නමුත් ඊට පස්සෙත් මම ඒ ගැන හිතුවා. ඒක නිසා මට නිකන් උදාහරණයක් මතක් වුණා. දැන් අර චක්කු සූත්‍රයේ එහෙම චක්කුම් භික්කවේ අනිත්‍යං විපරිණාමේ අඤ්ඤසාපාවී කියලා එහෙම කියනකොට දැන් අපට ඒක ඇහෙනකොට අපි දැන් මොකද්ද ඒ බුදු පියාණන් වහන්සේ කියපු මේ චක්කුව මොකද්ද ඒ විදිහට අපි දැන් අපට ඒතර දැන් අපි අපේ හැට මේක සම්බන්ධ කළේ. ඒ කියන්නේ අපේ ගැන නෙවෙයි මේ කියන්නේ. වගේ නිකන් විමසුමක් එනවනේ දැන්. එහෙනම් මොකද්ද මේ මොන හැද දැන් මේ පේන හැද අපට වෙන මොකක් හරි හැක් ගැනද කියන්නේ. එහෙම කීකිය අන්න ඒ වගේ ඒ කියන්නේ අපිට දැනට තියෙන මුචර දැනෙන තැනින් ඉඳලා ඒක දිහා බලලා එහෙම එකක්ද අදහස් කරේ කියලා මට තව ටිකක් පැහැදිලි කරගන්නයි ඕන. දැන් අර ස්වාමීන් වහන්සේට ආපු ප්‍රශ්නේ අපට ආවේ නැහෙනේ. ඉතින් අර මම දැන් මේ කිව්වා වගේ යොමු වීමක්ද සෑහෙනින් අදහස් කරේ කියන එක ටිකක් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න සර්. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගිනුත් අපට වටිනා පැහැදිලි කිරීමකට බලාපොරොත්තු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. බොහොම පින් අවසරයි.
ඔව්. තෙරුවන් සරණයි. අපේ ස්වාමීන් වහන්සේ මම මේ අදහසක් මතු කළා අපේ මේ චින්තනයේ මෙහෙවීම. නැත්තම් මේකට මේ කතා කරන එක දැන් අපි හැමදාම මේවා සාකච්ඡා කර කර ඉන්නවා. එමාට නිකන් මට හිතුණා අපි එක තැනමයි කියලා. ඉතින් ඒකෙදි ඒ චින්තනය මෙහෙම නැත්තම් ඒ ප්‍රඥාව වැඩෙන විදිහට දෙයක් කරද්දී මතු වුණ අදහසක් තමයි මේ. අර ඕනම සූත්‍රයක් නැත්තම් පරියායක් ඇහෙනකොට මේ දැන් ඒ අහන කෙනා මේ චින්තනය මෙහෙවපු හින්දානේ යාගේ ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් මඟඵල ලැබෙන්නේ අවබෝධ කරන්නේ. ඇයි අපිට එහෙම නොවෙන්නේ? ඒකට එතෙන්දි අපි අර ඒ ආකාරයක නෙමෙයි අපේ චින්තනය මෙහෙවෙන්නේ. එතන උදාහරණේ විදියට අපි කතා කළේ මහා පුන්නම සූත්‍රයේ. ඒකෙදි අර දැන් මුලින්ම ප්‍රශ්නයක් අහලා උත්තරයක් ලැබෙනකොට අපේ ඒ ආකාරයට චින්තනය මෙහෙ වුණා නම් ඇත්තටම අපිට ඊළඟ ප්‍රශ්නේ උත්තරේ බලන්න කලින් අපටත් අර ප්‍රශ්නේ නැගෙන්න ඕන. මේ තම තමන්ගේ පැත්තෙන් බලන්න තැනක් මම මතු කළේ ඔබතුමිය අදහස ගත්තනම් හරි වටිනවා. දැන් ඒ ඇයි අපිට ඊළඟ ප්‍රශ්නේ එන්නේ නැත්තේ? අපේ අර විමසන ගතිය ඇවිල්ලා නැහැ. සත්‍ය හොයන ගතිය ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් අපිට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට ඒ කියන්නේ අපි අර ලෝකෙට ඇවිත් විදියට තමයි තවම කරේ හිතලා මිසක්. අර ඉතරලෙන පැත්තට යන ඒ බුදුදහම ඇහිලා නැහැ. ඒක ඇහුණා නම් එකක් අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ කියන්නේ හොයන්න දෙයක්. සත්‍ය يعني අපි දන්නේ නැහැ. දැන් හොයන්න දෙයක් තියෙන්න ඕන. එතකොට ඒක ගැන ප්‍රශ්න ගොඩාක් එන්න ඕනනේ. එතකොට ඒන ප්‍රශ්නයක් නේද මේ ස්වාමීන් වහන්සේලා ඊළඟට යොමු කරන්නේ. අර ඒ සත්‍ය සෙවීමක් එක්ක. අපිට වෙන්නේ අපි සූත්‍රේ ඊළඟ ප්‍රශ්නෙත් කියවලා උත්තරෙත් කියවලා ඒකෙන් මේක හිතා ගන්න හදනවා. ඒ යන විදිහම අපි ආපහු අර ලෝකෙට අහු වෙන පැත්තෙන් නේද මේක හොයන්නේ. තවත් දැනුමක් එකතු කරගෙන බලන්න හදනවා. ඒක මන් තව වචනයක් දැම අනුන්ගේ ප්‍රශ්නයක් අපේ කරගෙන අපි ඒකට උත්තරේ දෙන්න හදනවා. ඇත්තටම අපට ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. අපිට ප්‍රශ්නයක් නැත්නම් අපිට හොයන්න දෙයක්වත් නැහැ, උත්තරයක්වත් නැහැ. ඒ එතන අර ඒ චින්තනය මෙහෙවීමක් වෙන්න විදිහක් නැහැ. එතෙන්දි අපි කතා කළේ මොකද්ද? මේ ආත්මය කියලා පංච උපාදානස්කන්ධය. ඉතින් මුලින්ම අහක් කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේවා නේද? මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඤා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට සුදුරජනන අපේ එක සාහවුරු කරනව ඔය පහ තමයි ඒ જાති. ඊට පස්සේ මතක ඉහෙට කතා කළේ අර කොමක් මුල් කොටගෙනද? මොකද්ද මේකේ මුල? පංච ප්‍රාදාන සංකප්පිට. එතකොට ඡන්දය කියනවා නේ. ඡන්දය ඉතින් අපි දැන් ඔන්න ඔයයි අපේ අදහසක් තියෙනවා. ඉතින් භාෂා අර්ථයෙන් අපිට පටන් ගන්න වෙනවනේ මොකක් හරි. ඡන්දේ කියනකොට දැන් කැමැත්ත හරි මොකක් හරි මේ නිසයි පංච උපාදානස්කන්ධ. දැන් ඔන්න ඒ උපාදානස්කන්ධ ගැන ප්‍රශ්නේ අහුවට දැන් ඒකේ මුල මොකක්ද අහුවන්නේ? ඡන්දේ කියන. දැන් ඒ උත්තරේ එනකොට දැන් අපිට දැන් උන්තරින් ගොඩක් හිතන්න විමසන්න තියෙනවානේ. දැන් මෙහෙම උත්තරයක් ලැබුණා. ඡන්දේ නිසයි. දැන් අපි දන්න මට්ටමට මේක ගැලපෙනවද? සාමාන්‍යයෙන් ගලප ගන්නවනේ. ගලප ගන්නවා කියන්නේ අර චංකිසුස්ත්‍රේක වබ්දාර්ති අනුසාර අකරපරිසක්ක දෙකෙන්. ඒවට ගැලපුණොත් අපිට අදහසක් ආවොත් අපිට එතනින් එහාට ප්‍රශ්නක් නැහැ. අර්ථයක් ඇවිල්ලා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අපිට ඉන්නේ නැහැ. මොකද අපි හිතන්නේ නැහැ. හිතන්න ප්‍රශ්නෙකුත් නැහැ. ඒ දැන් ඇත්තටම චින්තනේ මෙහෙ වෙනවා නම් මෙතන ලොකු ප්‍රශ්න ගොඩක් එන්න ඕන. එන්න ඕන කියන්නේ විමසන ගතිය මතු වෙන්න ඕන. මතු වෙනකොට නැගෙන ප්‍රශ්නේ තමයි අර ඊළඟට යමු කරන්නේ. දැන් අපිට මේ ප්‍රශ්නේ නැගුනේ නැත්නම් අපි අර තව මොකක්ද දෙයක් අහලා පාඩම් කරගන්න දැනුමක් කරගන්න අද. ඒක මෙතන මේ මම දකින්නේ මම තව උදාහරණ කීපයක් ගත්තා දැන්. කසී බාරද්දාජ්ජ කියන්නේ කුඹුරු වැඩම කරපු ඒක පරතරට ගිය කෙනෙක්. එයාට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා මමත් සීසානවා මමත් මේ මහන්සි වෙලා වැඩ කරලා කුඹුරු කාලා අස්සන් අරගෙන දානේ වල දාන්න කියනකොට ඉතින් දැන් එයාට ලොකු ගැටලුවක් එනවනේ. දැන් මං දන්න කුඹුරු වැපරීම කිසිම දෙයක් මෙතන නැහැ. එයාට උන්වහන්සේ කියනවා ඒ වැඩම කරනවා කියලා. දැන් එයාට විනසන්න ලොකු ප්‍රශ්න ටිකක්. දැන් එතෙන්දී නම් අපිට ලේසි. එතකොට කෝ කුඹුර කෝ වී කෝ නාගුල කියලා අහන්න වෙනවනේ. තීසානවා කිව්වහම. එතකොට අන්නේ මේ ප්‍රශ්නවත් අඩු ගානේ මතුවෙන්න ඕන විමසීමේ ආරම්භය. දැන් ඕකේ මම ගත්ත අනිත් උදාහරණය අඟුලිමාල දුවන ගමන් බුදුහාමුදුරෝ යන ගමන් නැවතිලා කියනවා. ඒ අඟුලිමාල නැත්නම් අපි දන්න මට්ටමින් දැන් බුදුහාමුදුරෝ යනවනේ තේ නැවතිලා කියනවා. දැන් ලොකු ගැටලුවක් එන්න ඕනේ මේ යන ගමන් කොහොමද නැවතිලා යන්නේ. අන්න ඒක මත ප්‍රශ්න මතුවෙනවා. එතකොට අර චින්තනයේ මෙහෙවන්න ලොකු දෙයක් තියෙනවා. මොකද අපි දන්න දේ නෙවෙයි මේ මහා මොකද්ද වෙන දෙයක්. උන්වහන්සේ මේ මත කරන්න හදන. කියනන්නේ අදහස එන්න ඕනේ. දැන් ඒ වගේ පංච උපාදානස්කන්ධයට මුල ඡන්ද මූලිකා කිව්වොත් ඡන්දය මුල කිව්වොත් දැන් ඡන්දේ එකෙනි ඡන්දේ නිසා එකෙනි කැමැත්ත නිසා කොහොමද පංච උපාදානස්කන්ධය? දැන් අපි දන්න මට්ටම තමයි පංච උපාදානස්කන්ධයට තමයි කැමැත්ත. මේ කැමැත්ත නිසායි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් අර ඒ අපි දන්න සාමාන්‍ය ලෝකෙටයි තියාරට වඩා මේ වෙනස් දෙයක් මේ කියන්නේ. එතන විමසන්න වෙනවා හොයන්න වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙම අපි හොය දැන් ප්‍රශ්න උත්තර අහනකොට අපිට ওই ප්‍රශ්නෙවත් මතුවෙන්නේ නැහැ. මොකද ඒ තරම්වත් මේ පොඩ්ඩක් එහාට මේක නුවණ මෙහෙවන්නේ නැහැ. ඉතින් එහෙම උඩහන් අපිට ඊළඟ ප්‍රශ්නයක් නෙමෙයි එන්නේ. අපි අර කොහෙන් හරි තව අහලා තියෙන එකක් මෙතෙන්ට ගලපන්න හද. අපේ දැනුමක් ගලපන්න හද. එතකොට අර ඒ චින්තනය අවදි වෙන්නේ නැහැ. අනේ ඔය අදහස තමයි මම මේ අතු කරන්න හැදී අපේ තියෙන අඩුවක් බලා ගන්න විදිහක්. මේ අපි හිතන විදිහේ ලොකු වෙනසක් වෙන්න තියෙනවා මෙතන. එතකොට ඒ වෙනස වෙන්න නම් තමයි අහා ගැඹුරු විදිහට දැනෙන්න ඕන. මෙතන මේ අපි දන්න එක නෙමෙයි, මේ වෙනස්ම කරුණක් නෙමෙයි ඒක. එහෙම වුණ ගමන් දැන් අපි අහන්න වෙනවනේ, හොයන කෙනාට විමසන්න වෙනවා. ඒ විමසන ගතිය මතුවෙන්න ඕන. ඒකට අපිට අර ඒක ගයිඩ්ලයින් එකක් විදිහට තියෙනවා. ඒකට තව අර්ථයක් කියන එක නෙවෙයි මේ හරියට ඒ පැත්තට යමුනොත් ඒතර වෙන්න ඕන. දහසක් කියන එක නෙවෙයි. දැන් මෙතන මේ කතා කරපු එකේ දැන් බව කියන ස්වභාවයක් ගැන කතා කළා නම් ඒකට හරියට දහම ඇහුරනා. බව කියන්නේ අපේ සායනහස කියවනේ වෙයි නැත්තම් පැවැත්ම. ඒකට මොකක් හරි මේ පැවැත්මේ බව කියන එක හොයාගෙන ගියොත් මොකද්ද මේ කියලා ආයේ ඔකට අදහසක් එන එක නෙමෙයි කතා කරන්න බැරි වෙන මට්ටමටම මේක ඈතර වීම කියන්නේ ආයේ ඒක අදාළ නැහැ කිසිම අර්ථයක් එන්නේ නැහැ මේක මෙහෙමයි කියලා අර්ථය ගත්තොත් ඒක තේරුම් ගත්ත නෙමෙයි ඒක සමුදය දැක්ක නෙවෙයි ඒකේ බුදුහාමුදුරෝ පෙන්නන පැත්තේදී ඈතර වීම කියන්නේ අර්ථයක් හම් වෙලා නවතින එකක් නෙවෙයි ඒ විදිහට දැන් ඔය දැන් මේ සූත්‍ර බලද්දී එත පොඩ්ඩක් ඔය දැන් එක දීකින් මේක විමසගෙන විමසන ගියොත් අර ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ නගන්නම ඕනනේ ඒ මේ කියන ප්‍රශ්නයනේ මේ අහන්නේ දැන් අපේ චින්තනේ වත්තවතර වෙදෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා මොකද අපිට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ අපි ඒක ආයේ කියෝලා අලුත් එකක් සමහර විට මේකට අදාළ නැහැ. හැබැයි ඔය ඒවයි තියෙන්නේ අර මුලදී අහපු ප්‍රශ්නේ උත්තරේටයි අදාළවමයි ඊළඟ එක යමු වෙන්නේ. ඒක තව නිරවුල් කරගන්න. ඒත් අන්නේ මේ විදිහට ප්‍රශ්න නැගෙනවද යන ඒ පොයින්ට් එක තමයි මම අප කරන්න උත්සාහ කළේ මට හිතෙනවා ඒ සූත්‍රය අපි වෙනම සාකච්ඡා කළොත් මුළු දහමම උතන කියනවා ඉතින් අපි අර යන්තම් දේශනාවක් අහලා යන්තම් කිව්වට අපි හිතන විදිහට ගොඩක් අහලා කිව්වට ඒක යන්තම් අහලා තියෙනවා ඇහුවට දහම ඇහිලා නැහැ ඒ දහම එන පැත්තෙන් එන විදිහට මේවා හිමීට ගාක් ඔයන්න ඕන කියන අන්න ඒ වගේ අදහසක් මේකෙන් විස්තර කරන්නේ මේකයි කියනවට වඩා මේ අපේ ඔයන විදිහේ වෙනසක් වෙන්න තියෙනවා ඒ වෙනස ඒ වගේ වුණාද දැන් අර ඒ මනස නැත්තම් ප්‍රඥාව වැඩෙන විදිහට ඒ ස්වාමීන් වහන්සේ නමක් හරි ගිහි කෙනෙක් හරි ඒ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනකොට දැන් අපේ පළවෙනි එක අහුවහන් අපිට ඊළඟ ප්‍රශ්නේ අපිටත් එනවද? එනවනම් ටිකක් හිතන්න පුළුවන් අර ඒ ආකාරයක චින්තනය මෙහෙම වෙනව නේද? ඒක තමයි ඒකේ නෑ හිතන්නේ අර ප්‍රඥාව වැඩෙන පැත්තට යමු වෙනවා කියලා. අසරයි අපේ සංහන්සය වගේ දෙයක් තමයි මම කතා කළේ ඒකේ. ප්‍රශ්නේ මං හිතන්නේ ඒකට අදාළව ඇති බාහන්සට යම් කිසි අදහසක් එකතු කරන්න අනිත් එක මේ අපු ප්‍රශ්නේ තව දුරටත් කතා කරන්න පුළුවන්. පෙරවන් සරණයි.
පෙරවන්
සරණයි. අවසරයි. අවසරයි සාමිනහන්සේ මම මේකත් මේකටත් එක්කම සාමිනහන්සේට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් මේ කියලා හිතලා මම මේ ටිකක් කියන්නේ. සාමිනහන්සේට මම අර මේ ඉතසර කියපු ටික පැහැදිලි වුණා. සාමිනහන්ස දැන් මම අර කිව්වේ උදාහරණයක් වශයෙන් අර චක්කු සූත්‍රයේ තියෙන විදිහ එතකොට අපි දැන් ඒ චක්කු දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ චක්කු මොකද්ද දැන් අනිත්‍ය කියලා ගත්තත් එහෙමනේ අපි අනිත්‍යයි කියන්නේ මොකද්ද බුදුරජාන් වහන්සේ අනිත්‍යයි කිව්වේ මොකටද චක්කුවත් ඒ වගේමයි අන්න ඒ වගේ දැන් අපිට මේ ලෝකේ අපිට අත්දකින අපිට ගෝචර වෙන මට්ටම ඒකට වෙනස්නේ. එතකොට අන්න ඒකත් එක්ක සංසන්දනය කරලා බලලා එතන වෙනස දැකලා අර මේ බුද්ධ වචනේ විමසන එකෙන් තමයි මේ ප්‍රඥාව පැත්තට චින්තනය යොමු වෙන්නේ කියන එක මට ඔය උදාහරණෙත් මතක් වුණා සර් අර කියනකොට මේ පස්සේ මම ගැන කල්පනා කරනකොට ගිය සරිස කියපු විස්තරෙන් පස්සේ මට අන්න එහෙමද කියලා තමයි මේක දැනගන්න ඒ කියන්නේ ඒ විදිහද කරන්න මේ චින්තන යොමු වෙන විදිහට හිතීම ප්‍රඥාව වැඩෙන විදිහට යෝනිසමනසිකාරය වැඩින විදිහට ඒ අර වෙනස දැකලා සංසන්දනය කරලා අර පැත්ත මොකද්ද මේ කියන්නේ කියලා ඒ සෙවීමේ චින්තනය ගැන නේද ඒ සම්බන්ධ කරේ කියලාත් මට හිතුනේ. අවසරයි සමින්න.
සිරුවන් සරණ දැන් අපි පොඩ්ඩක් මේ සංකි සූත්‍ර පෙත්ත සාදහසක් යමු කරවතින් ඒක තිබුණේ සහ අපේ මහ බෝධිසත්වයන් වහන්සේගේ ඒ උත්තමයන්ගේ ගතිකත්වය පොඩ්ඩක් මේ හොයන්න ගිය අදහසක් ගත්තොතින් ඒ උත්තමයන් වහන්සේලාගේ තිබිච්ච මට්ටම තමයි මේ කියන්නේ මේ මං ධර්මයක් අවබෝධ කරගන්න කලින් භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දහම දේශනා කරන්න කලින් ඒ තිබිච්ච මානසික පරිසරයේ මුන්න වගේද කියලා නිකමට අදහසක් આવුත් අපි කාටත්ම හරි පුරුදු වචන දෙකක් තියෙනවනේ මිතම් මං හිතන මෙතන අහන් ඉන්න හැමෝටම කටපාඩම් සහ කවුරුත් දන්න තැනක් ඒ තමයි කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියන කාරණේ. කිං සච්ච ගවේෂී කිං කියන්නේ කිං කියන වචනේ තියෙන කුමක්ද මොකක්ද කියන එක. සච්ච සච්ච කියන්නේ සත්‍ය කියන එක. ගවේෂී කියන්නේ ගවේෂණ කරන ගතිය. සත්‍ය කුමක්ද කියලා හොයනවා. කිං කුසල ගවේෂී. කුසලයේ කියන්නේ කුමක්ද? කුසලයේ කියන්නේ කුමක්ද කියලා එක මේ කුමක්ද කියලා වචනයක් කියනවා. පින්වත් ඔබ මම අපි කත් මහාචාර්යතුමා අපි මේ කතා කරන හැමෝම දෙනා අපි දැන් දැනට මෙතන අවබෝධයට පත් වෙලා නම් අපි තවදුරටත් මේ සත්‍ය ඥානයක් තියෙනවා නම් කතා බහ කරන්න ඊට පස්සේ මේ මට්ටමට අපි ඇවිත් නැහැ නේ විය යුත්ත වෙලානේ අපි ලෝකෙ පැත්තෙන් දාලා කතා කරත් එහෙනම් අපි මේ අපි ඉන්න පදනම අපි ඉන්න මට්ටම මොකද්ද කියලා යම් අදහසක් ගන්න ගියාට පස්සේ අර අපේ මහ බෝධිසත්වයන් වහන්සේගේ කිං සත්‍ය කරවිසි සත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයන ගතිය ඊට පස්සේ කවුද උපතිස්සකෝලිත චරිතගතක අපි හොඳටම අහලා තියෙනවා අන්නේ සත්‍ය හොයන ගතිය මුලින් ලෝකෙ මට්ටමින් අපි ඒ ප්‍රඥාවන්ත වෙන්න ඕන. මේ ප්‍රඥාවන්ත කියන්නේ අර විමර්ශනශීලී විචක්ෂණශීලී හොයන ගතිය කියන දේ තමයි ඇත්තටම අපි ඉන්න මට්ටම දෙක. අපි ඉන්නේ මොන මට්ටමේද කියලා කාටවත් ප්‍රමාණ කරන්න බෑ. නමුත් අපි හිතමු සත්‍ය හොයන පිරිසක් කියලා. දහමට එමු වෙන්න උත්සුක වෙන්න පිරිසක් කියන පදනමින් ගත්තට පස්සේ ඇත්තටම හරි අර අපිට මේ අනේ විමසුම් ශීලී ගතිය විමර්ශන ශීලී ගතිය හොයන ගතිය හිතන ගතියයි ඉස්මතු වෙන්නේ. අන්න දැන් තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමකින්ද ඉස්මතු කරන්නේ අනේ විමසුම් ශීලී ගතිය හොයන ගතිය චින්තනමය හැකියාව අවදි කරවාලීම තමයි අතර මූලික වශයෙන්ම අපේ පැත්තෙන් අපි එන්නට ඕන. එහෙම නැතුව අපේ අර ලොකු සාහිණන්ගේ ලස්සන උපමාවක් පහුගිය කාලේ මතක කරා මතක ඇති අර මේ අසනීපයක් නැතුව ලෙඩක් නැතුව බෙහෙත් දිනන වගේ කියලා. බෙහෙත් බොනවා වගේ. එතකොට ඉතින් අර අසනීපයක් නැතුව අසාධ්‍ය බවක් නැතුව බෙහෙත් බිව්වොත් වෙන්නේ මහා හානියක්නේ. ඒ වගේමයි බඩගින්නේ නැති කෙනෙක් මේ බත් කනවා වගේ වැඩක්. අර ඒ වගේ මේ අර ඉස්මතු වෙන කාරණයක් එක්ක ගත්තට පස්සේ ඒ කියන්නේ ඒ කාරණය කියන්නේ අපේ පැත්තෙන් ඒක හරියට බඩගින්නක් තියනවා වගේ. බඩගින්න තියෙන කෙනාට එයා කොහොම හරි හොයාගෙන මේ යනවනේ කෑම. ඒ වගේම කියන්නේ ලෙඩ වුණොත් එයා බෙහෙත් හොයා ගන්නවනේ නේද? එහෙම නැතුව අපි කවද අපි මේ යමු වෙන්නේ නැහනේ බෙහෙත් අරගන්න. ඒ වගේ අර ප්‍රශ්නයක් හැටියට මේ මොකද්ද මේ කියන්නේ මේ පැහැදිලි කරන්නේ මොකද්ද මේ කියලා අන්නේ ඒ මට්ටම අපේ පැත්තෙන් ඉස්මතු වෙන්නත් ඕන. අම්මා ඉතින්දී අර ඇහුවේ චක්කු සූත්‍රයේදී පැහැදිලි කරේ චක්කුම් භික්කවේ විපරිණාමී අඤ්ඤතාභාවි අනිච්ඡං විපරිණාමං අඤ්ඤතාභාවං කියලානේ. අඤ්ඤතාභාවි කියලානේ කිව්වේ. චක්කුම් වික්‍රේ අනිත්‍ය විපරිණාමී අඤ්ඤතාභාවී කියලානේ. දැන් අර එතෙන්දිත් මට මතකයි මේ ඊයේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී ඉස්මතු කර හරි ලස්සනට මට හරියට හිත ඇදලා ගියපු තැන මේ ඒ කියන්නේ ඒක හරි ලස්සනයි කියලා හිතුණා මේ. දැන් ඇස කන නාසය දිව කය මන කියන පදය ඉස්මතු වෙන එක නතර ඉස්මතු වීම නවතාලන්නට තමයි මේ අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවී කියන වචනේ ඉස්මතු කරන්නේ. ඇස මතුවෙන් කියන්නේ ඇස කියන කා ඇස කියන ස්වභාවයේ පළපදියම් වෙන්න යන තැන එක නිසා යන්නපා අනිත්‍යය ඔක. ඒ කියන්නේ අනිත්‍ය නම් පළපදියම් වෙන්න යන්නේ නැහනේ. විපරිණාම පෙළෙන සුළුයි. අපි හිතමු දැන් ඉන්නේ අපි මේ මං ඉන්න තැන ලොකු ලොකු විශාල ගල්ගෙඩියක් තියෙනවා කියලා හිතන්න. විශාල ගල් පර්වතයක් තියෙනවා. ඒක මේ පුංචි මේ වේගෙන් තියෙන දා ඒක පෙළෙලා මේ මොකද මේ පෙළෙලා මාව යට කරගෙන යන්න පුළුවන්. ඒක කියන විපරිණාම විපරිණාමෙ පෙරලෙන සුළුයි. කවුද යන්නේ පෙරලෙන ගලක් යටද? නේ. ඒ අන්න ඒ වගේ තමයි ඇහැ කියලා කියන්නේ. අඤ්ඤතාවයි අනසභාවයටපත් වෙනවා. දැන් අපි හිතමු මෙහෙම ඒ එතනට යන්න එපා මේ එතන කොරෝනා තියෙනවා. කවුද යන්නේ කොරෝනා තියෙන තැනකට? නේ. ඊට පස්සේ අපි හිතමු මේ විශාල රැහන් පද්ධතියක් තියෙන විදුලි රැහන් පද්ධතියයි. ඒ විදුලි රැහන් පද්ධතිය අල්ලන්න යන්නේ නෑනේ. අපි හිතමු විශාල තෙල් බවුසරයක් තියෙනවා වහගිනි ඇවිලෙන සුළුයි කියලා ගහන තියෙනවා. එතනදී අපි එතන ගිහිල්ලා ගින්දර පත්තු කරනවා. අපි එහෙම කරන්න යන්නේ නෑනේ. අර යන්නේ වගේ එහෙම කරන්න එපා කියලා කියනවා වගේ තමයි අර කියන්නේ. අර දැන් චක්කුන් ඇස අනිත්‍යයි. නමුත් අපි පළපදියම් වෙන්නේ යන නිත්‍යභාවයෙන් අරගෙන නිත්‍යභාවයට යන්න එපා අනිත්‍යයි කියලා පැහැදිලි කරන්නේ. අඤ්ඤතාභාවය කියන්නේ මේ විපරිණාමී කියන්නේ වෙනස් වෙන සුළුයි. අඤ්ඤතාභාවය අනිත්‍යභාවයට පාවත් වෙනවා. අර ඒ විදිහට අර මේ අර පදය මතුවෙන්න කියන්නේ ඇස කන නාස දිව කය මන ආදී මේ පදය මතුවෙන්න එක වළක්වන්න පද හැටියට පද වෙනම තියෙනවා. අපි මොකද කරන්නේ? අර ප්‍රධාන කාරණේ පස්සකින් තියලා අර පදය ඉස්මතු වීම වළක්වන්න දාපු පද එක මේ එකාස වෙන බව නිසයින්හන්සේ ඉහි අර දේශනාවේ හරි මේ ලස්සනට ඉස්මතු කරා කියන මට හිතෙනවා. මොකද අපි අර ඒ වගේ තැන්වලින් දැන් චක්කුස උපාදෝ අර උපාද සංයුක්ත තියෙනවා. චක්කුස උපාදෝ දුක්ඛස්සේතං උපාදෝ. ඇස උපදිනවා කියන්නේම ඒ දුක්ඛස්සේතං උපාද ඒතං දුක්ඛස්ස උපාදෝ. එයම දුකෙහි ඉපදීමයි කියලා පැහැදිලි කරනවා. අන්න ඒ වගේ. ඉතින් අර ඒ නිසා එතෙන්දි පැහැදිලි කරන්නේ මුලින්ම එතෙන්දි අර උක්කන්දි සංයුක්තෙත් අම්ම මතක් කරන්නේ ඉමේ ධම්මේ. ඔය කියනෝනේ මේ ධර්මතාවන්නේ සද්ධාති අධිමුච්චති. ශ්‍රද්ධාව ඇති කරගන්න. දැන් ගල පෙල්ලෙනවා යන්න එපා කියලා කිව්වට පස්සේ අපි කියන කෙනා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. වහගිනියවිලෙන සුළුයි කියලා කිව්වට පස්සේ කියන කෙනා කෙරෙහි ශ්‍රද්ධාව ඇදීමට කරන්ට් එක අල්ලන්න එපා කියලා කියද්දි මේ කරන්ට් එක අලල බලලා මේ කරන්ට් එක නැහැ කියන එතනට ගියොත් ඉතින් අපි ඉතුරු වෙන්නේ නැහනේ. ගණ පෙල්ලෙනවද කියලා බලන්න ගිහලා ගල හොල්ල බැලුවොත් දන්නේ යට වේදන්නේ කියලා එහෙම වෙන්නේ නැහනේ. නේ ඒ වගේ අර තමයි අර එතනදි ඒ ධර්මතාවය කතා කරනකොට ඉස්මතු කරද්දී අන්නේ වගේ දැන් ඒ වගේ තැන්වලදී අර පොඩි අදහසක් අර විමසන්නයි විමසීමකට. දැන් බුදුරජාන් වහන්සේ ධර්මයක් දුන්නේම යෝනිසෝ මනසිකාර උත්පාදනයේ සඳහාමයි. දේශනා කරපු කරුණ අනුව ධර්මී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කර දෙයට අනුව විමර්ශනය කිරීමමයි ඉස්මතු කරේ. ඒ වගේම තමයි පුන්නමා සූත්‍රයේදී ඒ හැම තැනකදීම භාග්‍යතුන් වහන්සේ විමසීමටමයි මූලිකත්වය. මොකද අපි ගොඩාක් දුරට මේ මූලික කාරණා එක්ක අදහස ගත යුතු වෙනවා. මොකද ඉස්සෙල්ලාම සද්ධර්ම ශ්‍රවණයනේ කී දේ කී ආකාරයෙන්ම අහගන්න එකනේ. ශ්‍රවණයත් එක්ක තමයි විමසීමට යොමු විය යුත්තේ. ශ්‍රවණය තුළ ඉස්මතු වෙන්නේම විමසීමට යමක්මයි. දේශනාවක් තුළින් ඉස්මතු වීම සිද්ධ කෙරෙන්නේම. හොඳයි. ඒ අහපු ප්‍රශ්නය සම්බන්ධයෙන් ධර්ම කාරණය සම්බන්ධයෙන් තවදුරටත් අපි කතා කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් වෙන කාරණයක් කරා යන්න පුළුවන්.
හිමයි සම්හන්ස, ඒක තවත් කතා කර කතා කරා වුණත් හොඳයි සම්හන්ස. මම අපිටුරි නිකන් මට විශ්ිනුත් මතක් වෙන දෙන සම්සි දැන් ඔය විමසීමට තමයි උපකාර වෙන්නේ. දැන් අලුත් සම්හන්ස කියලා තියෙනවා වගේ ජීවිතයේ දිනදාය දෙන කාරණා ඉස්සෙල්ලම විමසන්න කියලා කියන එකෙන් ඒකත් අරකට උපකාරයක් වෙනවා නේද සම්හන්ස?
ඇත්තටම යෝවම දැන් බලමු නිදර්ශනයක් හැටියට. දැන් ඇස කියන්නේ මොකද්ද? දැන් චක්කු සූත්‍රය ගත්තොත් අම්මා, දැන් ඇස කියන්නේ මොකද? දැන් ඇස කියන එකට ඇස කියන වචනයට අර්ථයක් එන්නේම ප්‍රඥාවත් එක්කනේ. එතකොට ප්‍රඥාවත් එක්ක තමයි අර්ථයක් එන්නේ, අර්ථයක් කතා කර හැක්කේ. හැබැයි ඇත්ත කාරණේ මොකද්ද? කියන්නේ හරියට ඇස කියලා කතා කරනවා නම් කතා කරන්නේ මොකක් එක්කද? නුවණක් එක්කයි කතා කරන්නේ. හැබැයි නුවණ කියලා කියන්නේම ඇස කියන්නේ මොකද්ද කියලා කියා බලබලා ඉඳීමම විතර වීම. එතකොටත් ඇස ගැන කතා කරන්න බෑ. අපි දැනට ලෝකයේ පැත්තෙන් බැලුවොතින් බලමු. ලෝකයේ පැත්තෙන් බැලුවත් මේ ඇස කියන කාරණේ ඇසද නැත්නම් අපි හිතලද කියන්නේ? හිතලනේ කියන්නේ. හිතල ගත්තත් මොකද්ද? ඒත් ඇසගෙන කතා කරන්න බෑ. එතකොට ප්‍රායෝගික මොකද්ද? හිතනේ. එතකොට ප්‍රායෝගික වෙන්නේ හිත. එතකොටත් ඇහැ ගැන කතා කරන්න පුළුවන්. දැන් එතකොට ඇහැ කියන එකක් නැද්ද? ඇහැ කියන ස්වභාවයක් නැද්ද? නෑ නෙවෙයි. මේක ජීවිත ඇත්තක්. අපි ඇහැ පරිහරණය කරනවනේ. මේ ඇහින් බලද්දී, කියන්නේ මේ ඇස පරිහරණය කරද්දී, ඇස පරිහරණය කරද්දී ඇසට අර්ථයක් දෙන්න නම්, කියන්නේ දෙකයි ඉන්නේ තියෙන්නේ. ඇස, දැන් ඇස කියන ජීවිත ඇත්ත ඇස භාවිත කරද්දී දෙකයි ඉන්නේ තියෙන්නේ. නුවණින් දකින එකයි, මනසෙන් හිතන එකයි. ওই දෙකනේ ඇත්තරම වෙන්නේ. ওই දෙකෙන් තොර මට කියන මොකද්ද වෙන්නේ කියලා? නුවණින් දකින ඇස සම්බන්ධව නැත්නම් ඇස පිළි ඇස කියන්නේ ජීවිත ඇත්තක්. අපි කවුරුත් මේ ඇස්තේ නැහැ පරිහරණය කරනවනේ. ඇස සම්බන්ධව කතා කරන්න පුළුවන් දෙකක් එක්ක විතරනේ. එකක් නුවණින් දකිනවා, අනිත් එක මනසින් හිතනවා. මනසින් හිතනකොට ඇහැ කියලා හිතලා, ඇහැ ගැන හිතලා කියන ඇහැ ප්‍රායෝගික නැහැ. මනසින් හිතනකොට ඇහැ කියලා කියන බෑ. හැබැයි ඇහැයි කියලා කතා කරනවා නම් කතා කරන්න පුළුවන්, කතාවට කතා කරන්න පුළුවන්. නුවණින් දැකීමත් එක තමයි. හැබැයි නුවණින් දකිනවා කියන්නේම ඒත් කතා කරන්න බෑ. නුවණින් දකින් කතා කරන්න හැකිනුවණින් දැකීමත් එක්ක විතරයි. හැබැයි නුවණින් දකිනවා කියන තැනම ඇසේ කතාවක් නෑ, ඊතර වීමක් කතා කරන්නේ. ආ ඊළඟට කතා කරන්න පුළුවන් ඇහැ ගැන මනසත් එක්ක. ඉතින් මනසත් එක්ක කතා කරනකොට ඇහැ, එතකොට ඇහැ නෙවෙයි මනනේ, මනත් එක්කනේ කතා කරන්න වෙන්නේ. එතකොට මානසික ඔය ඇවිල්ලානේ. එහෙනම් ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ කියන්නේ ජීවිත ඇත්තක්. එහෙනම් මේ ඇහැ කියලා පරිහරණය කරන අපි ඇත්තටම එතනින් බැලුවත් මොකද්ද? නෝනින් බැලුවොත් ඒත් කතාවක් නෑ. ඇහැ ගැන ආයේ ලෝකෙත් මේ ලෝකෙ මනසින් පරිහරණය කරද්දි මේ එතකොටත් ඇහි කතාවක් නෑ. ඇහි කතාවක් නෑ. ඇහැ තියෙනවා කියන යන දැම්ම මේ ඇහින් බලද්දි මේ කතා කරන. එහෙනම් ඇහැ තියෙනවා කියලා කියන්නත් බෑ. තියෙනවා කියලා කතා කරන්නත් බෑ. ඇහැ නැහැ කියලා කතා කරන්නත් බෑ. තියෙන ඇහැ නැහැ හෝ නැති වෙන්න තියෙනවා හෝ කියනෝ නෙවෙයි. ඇහැ කියලා කොයිවද? නුවණින් දකිද්දී ඇහැ ගැන කතා කරන්න පුළුවන්. මනසින් හිතද්දිද? මනසින් හිතද්දි සංකල්පයක් ඒක. හැබැයි ඒක ජීවිත ඇත්ත. බලනකොට මේ මම ඇහැ පරිහරණය කරලා කරන්නේම මෝඩකම එක්කම නේද? ඇයි එහෙනම් මෝඩකමත් එක්ක ඇහැ කියලා ඇහත් එක්ක අපි ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි මුලා වෙන්නේ හරි ඇහැ කියන පදනමම, ඇහැ කියන කතාවම, ඇහැ කියන කතාවම මුලාවක් මත, මෝහයක් මත, මෝඩකමක් මත නේද ඉන්නේ. ඉතින් ඔය ඇහැ කියන නිත්‍යය කියලා පනවන්න බෑ. ඉතින් දෙයක් වුණොත් මේ තියෙනවා හෝ නැහැ හෝ කියලා කතා කරන්න වෙන්නේ.
ඉතින් නිත්‍ය බවක් නැත්නම් ඒකට නිත්‍ය බව නැහැ. නිත්‍යයි කියලා මෙන්න මේකයි කියලා කියන බැරි කමටම තමයි අනිත්‍යයි කියලා කියන්නේ. නේද? දැන් මේ මම මෙහෙම කියන ගියාට පස්සේ මෙන්න මේක ඇස අනිත්‍යයි කියලා කොහොම කිව්වත් වෙනතනේ වචනයකින් කතා කරපු ගමම්ම මේ කෙලින්ම පැනවිලා යනවා. මේ පොඩි අර්ථ විග්‍රහයක් කරන්න උත්සාහ ගත්තේ ඇහැ කියන්නේ මෙන්න මේකයි කියලා කතාවට ගත්ත ගමම්ම මේ දෙයක් වෙලා එනවා. මේක තමයි ස්වභාවය. මේ ඇති බවකින් කතා කරපු ඇහැ කියන්නේ මෙන්න මේකයි කියලා විග්‍රහයක් කරන්න ගියපු තැනම ආයි මේ ඇහැ තියෙනවා කියනවා. නිකමට අර හිතන පැත්තට අම්මා එහෙවල හිතන පැත්තට මං හිතන පොඩි උපකාරයක් මේ කිව්වේ. ඇහැ කියන්නේ මොකද්ද? ඔන්න දැන් ඇහැ පැත්තේ ඇහැ කියන්නේ මොකද්ද කියලා ඒකනම් ප්‍රායෝගික ජීවිතයට ගන්න කාරණේ හිතන නුවණින් බැලුවොත් නුවණින් බැලුවොත් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ. හරි මේ නුවණ මේ ඇහැ ගැන කතා කරන්න පුළුවන් පජානාතිත් එක විතරයිනේ. නුවණක් එක විතරයිනේ කතා කරන්න පුළුවන්. එතකොට ඇහැ ගැන කතාවක් නැහැ. ඒතර වීමක් වෙනවා. එහෙනම් මට මගේ ඒත් ඇහැ ගැන කතා කරන්න බෑ. එහෙනම් මගේ ලෝකෙට මම කියන්නේ සාමාන්‍යයෙන් ඊළඟට එන්නේ ඇහැ ගැන කතා කරන්නේ මනස් එක්ක. අපි නිතරම ඇහැ ගැන හිතන එහිම බැලුවත් ඇහැ කියලා මොකද ඇහැ කියන්නේ? ඒ නුවණින් බැලුවත් ඇහි කතාවක් නැහැ. ආයි මේ මනසින් කල්පනා කරලා බැලුවත් ඇහැ කියලා ඒක හිතනවනේ. එහෙනම් ඇහැ නැද්ද කියන්නේ? ඇහැ නැද්ද? මේ ඇහින් දකින්න වෙන එක ඇත්ත කාරණේ. ඇහින් දකින්දි මොකද්ද මේ? මම මේ කියන කාරණාවලින් නිගමන වලට එන්න කියන එක නෙවෙයි. මේ කියන්නේ එන්න එපා නිගමන වලට. ආපු ගමන් ආයි මේක හරි විනාශයක්. ඇහැ කියන්නේ මොකද්ද? අර ආපු ප්‍රශ්නෙත් එකයි මම මේ කියන්නේ. ඇහැ කියන්නේ මොකද්ද? කන කියන්නේ මොකද්ද? බොරුවක් නෙවෙයිනේ, ඇත්තක් නෙමෙයි. අපි කතා කරන මේවා අපිට ඇහෙනවනේ. නාසය ගඳ සුවඳ දැනෙනවා, දිය රස දැනෙනවා. මේක ජීවිත ඇත්තක් නේ. ඔය ජීවිත ඇත්ත මොන පැත්තෙන්ද අපි පනවගන්නේ? ජීවිත ඇත්ත කොයින්ද අපි අල්ලගන්න තියෙන්නේ කියලා අන්න එහෙම පොඩ්ඩක් විමසන්න යනවනම් අන්න ඒකට මම පොන්චි අදහසක් මේ එක්කයි ඔය කතා කර හිතන පැත්තට යමු කරන්න මේ යමු වීම පිණිස. නැත්තම් අපි මේ ඇහැ කියන්නේ මොකද කියලා දෙයක් කියලා තියෙන දේ නැති කරන්න යනවා කියන නෙමෙයි. මොකද්ද කියන තැනින් යන එක හරිම වටිනවා. කිං සත්‍ය ගවේෂය, කිං කුසල ගවේෂය කියන එක ඒක හරිය වටිනවා. මොකද අපි ගොඩාක් දුරට අර අපි බණ ඇහෙන අපි බණ අහපු පිරිසක් හැටියට තමයි ධර්මයේ හොයන්න යන්නේ. මේ ඒ කියන්නේ බණ අහපු පිරිසක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අහපු පිරිසක් හැටියට බණ අහන්න මේ ධර්මයේ හොයන්න ගියාට පස්සේ ටිකක් අමාරුයි. ඒක තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේට උනත් පසු කාලීනව අර කියන්නේ මේ අහපු දේ අහපු විදියට තියෙන අරින්න මුලින්ම මේ ජීවිතයේ යෙදෙන කාරණා එක්ක දැනෙන හැඟෙන දේවල් එක ජීවිත දැන් අපි ජීවිතයේ එළඹෙන කාරණයන් එක්ක හොයන්න විමසන්න යන එක තමයි ගොඩාක්ම වටින්න කියලා මේ හිතෙනවා. හැබැයි ඒ කියන්නේ ධර්මයේ අහන්න එපා, හොයන්න එපා. ඒක මේ කියන්නේ එහෙම කියනව නෙවෙයි. ආහා ඒකට කිට්ටු වෙන්නවත් එපා. ඒ අදහස නෙවෙයි කියන්නේ. ඇත්තරම ධර්මයේ අහන්න ඕන. මේවත් සොයද්දි ධර්මයේ අහද්දි ඒ ගලගම කියන්නේ ඒක අර වටිනාකම තීව්‍ර වෙනවා. ඒ කියන්නේ මේ යම් දැන් අර සාවිනාස ලස්සන උදාහරණයක් කියන්නේ ලොකු මේ කියන්නේ ලොකු රත්තරන් කුට්ටියක් අහුනොත් මට දැන් ඒක මං වටින නිසා aran තියලා තියනවා. සුරක්ෂිත කරලා aran තියනවා. මට රන් බාණ්ඩ හදන්න පුළුවන් කාලයකට අන්න එදාට අරගෙන රන් බාණ්ඩ හදා ගන්නවා. හැකියාව ඇති වුණා. ඒකේ සුරක්ෂිත කරලා වටිනවනේ. වටින දෙයකට හානි නොකර ඉන්නම aran තියනවා. දැන් අපි කරන්න ඕන දැන් රත්තරන් කුට්ටියක් බෙල්ල ඉල්ල ගන්න බැහැනේ. අරකේ රත්තරන් ඒ ಉಪಯೋಗ අරගෙන කොහොමද මාල බලලු සකස් කරන්නේ කියන එකට දැන් පුරුදු වෙන්න ඕන. පුරුදු වෙන්න ඕන මොකට ආදාර දේවල් වලද? එළියේ තියෙන පස්ඨාපන් එළියේ තියෙන ගහක් කපන්න ඒක සම්බන්ධයෙන්ද මේ මේ මේකෙන් රන් මාල හදන්නේ කොහොමද කියලා. අරකම තේමා කරගෙන තමයි. දැන් ඒ උපමාව පැත්තකින් තියොත් ඒ වගේ මේ අපිත් අපේ පැත්තේ අපේ ජීවිත භාවිතය තුලින් දැන් බලන්න සතිපට්ඨාන ගලප ගන්න එපා. සතිපට්ඨාන සූත්‍රය වුණත් කියන්නේ උස්ම ගන්නවා, උස්ම හෙලනවා, යනවා, ඉන්නවා, ඉන්නවා, වාඩි වෙනවා, ඒවා ඉස්සරහට යනවා, පස්සට යනවා නේද? අතපය දිගාරිනවා, අකුලනව දිගාරිනවා නේ, කනව බොනව රස විඳිනවා, ඔය වගේ ටිකක් නේ කියලා තියෙන්නේ. කෙස් ලොම් නියද තද ගතිය, මේ වගේ ගතිය, උණුසුම් ගතිය, හමායන ගතිය, අන්න ඒ වගේ කාරණා එකම නේද මේ අර ජීවිත මේ දැන් අපි දා මේ සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා, ඔගේ හිත රාගසිත, ද්වේෂසිත, මෝහ, කියන්නේ මෝහ හිත, රාග නැති නැති වෙලාවට හිත, අන්න ඒ වගේ හිම ටිකක් නේද දීලා තියෙන්නේ. ඒ සම කියන්නේ ශෝක පරිදේව දුක් දොම්න ඕව ටිකක් නේද දීලා තියෙන්නේ. ඒවම නේද දීලා තියෙන්නේ මා පාදකයට අරගෙන නුවණ මෙහෙව ගන්න. ඒවා අපේ පැත්තරත් අපි ගන්නවා. මම මේ කියන්නේ සූත්‍රයේ තියෙන කාරණා විග්‍රහය වෙනයි. ඒ හැබැයි අපේ ජීවිත පැවැත්මේ කාරණා නේද ඒ වගේ කතා කරලා තියෙන්නේ. නැන් ජීවිතෙන් තොරව මේ කාරණාවල් කතා කරලා නැහැ. හැබැයි මේ අපි සූත්‍රයේ තියෙන අපේ ජීවිත පැවැත්ම ගැට ගන්න එක වැරදි. මම කියන්නේ ජීවිතේට අදාළ දේවල් අන්න ගොඩාක් වටිනවා. මේ අම්මත් මතක කරේ ඒක හොඳයි නේද? හිතන එළඹෙන කාරණාවන්, ජීදෙන කාරණාවන් අපිට ජීවිතේ දෛනික එළඹෙන කාරණාවන් ඔස්සේ මොකක්ද කියලා නාම පදයක් හැටියට එන දේවල් ඒවා ක්‍රියාස රූපෙන් නාම පද ක්‍රියාපද මේ කතාව මොනවන්නේ તો මොකද්ද මේ කියලා ජීදෙන ජීදෙන කාරණේට කර හොයන ගතිය ගොඩක් වටිනවා. තිරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ වටිනා පැහැදිලි කිරීමක්. ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි ලොකු ස්වාමීන් වහන්සේ දැන් යම් තරම කාලෙක ඉඳලම මේ කියලා තියෙනවනේ ජීවිතේ දින කාරණා විමසන්න කියලා. දැන් අපිත් අපිට පුළුවන් හැටියෙන් ටික ටික ඒවට උත්සාහ කරනවා. එතකොට ඉතින් තේරෙනවා යම් තරමකට දැන් මේ අපි දැන් කියන අපට ගෝචර මට්ටමේ වුණත් අන්තිමට හොයනවා හොයනවා ඒක අර හරි දෙයක් මේ අර මුලින් තියෙනවා කියලා පටන් ගත්තට හරි දෙයක් මේ හම්බ වෙන පාටකුත් නැහැ. නිකන් අර හොයනවා හොයනවා ගතිය විතරමයි තියෙන්නේ කියලා නිකන් ඒ සාමාන්‍ය මට්ටමේ අවසරයි තේරෙනවා. මේ එතකොට ස්වාමීන් වහන්සේ මට මේ අවසරයි ස්වාමීන් වහන්සේ එතකොට මට මේ දැන් අර ස්වාමීන් වහන්සේ අන්තිමටම සඳහන් කරපු කාරණේ ඇත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඒක මේ දේශනාවකදී අතරමැදදී මේ කිව්වත් වගේ මතකයි. දැන් ওই සතර සතිපට්ඨානෙම තමයි මේ මම ඔය කියලා තියෙන මං කියන්නේ ස්වාමීන් වහන්සේ කියේ මම ඔය කියලා තියෙන සතර සතිපට්ඨානෙම මේ දැන් අපි මුලින්ම මේ හතේ පිටුගෙන දැන් අපි මේ යොමු වෙන්නේ ඒකට යොමු වෙන්න ඒකේ කාරණාම තමයි ජීවිතේ පැත්තෙනුත් මේ මේ අර සරල මට්ටමේ හොයන්න කියලා කියන්නේ ඔය යන ස්වාමීන් වහන්සේ දැන් මතක් කරා වගේ යනවා එනවා කනගුණා ඒ වගේම සතර සතිපට්ඨානේ අන්තිමට බැලුවත් මේ ඒකම තමයි ඒ අනුපස්සන හතරෙන් කියන්නේ වෙනස් මේ ධර්මානුකූලව නමුත් මේ සරල මට්ටමේ මේකම තමයි අමුතු දෙයක් නෙවෙයි නිසා එමු හොයන්න කියලා ස්වාමීන් වහන්සේ ඒක මට කියනකොට මතක් වුණා. ධර්මකාරණා ධර්මයේ ඉගෙනගෙන ඉන්න මම මේ පැත්තකින්ම කියන්න වටිනා දෙයක් විදිහට දැන් මේකින් තමයි අර චින්තනය ඒ ධර්මය දැන් සතර සතිපට්ඨානේ වඩන්න උනත් ඒකට උනත් ඒ චින්තනය මේ හරිගස්ස ගැනීමේ මූලාරම්භය මේ එදිනදා කටයුතු වලදී හරිගස්ස ගන්න චින්තනය තමයි කියලා ස්වාමීන් වහන්සේ මතක් මේ සිතුනේ. ඉතින් ස්වාමීන් වහන්සේ ගොඩක් මේ ලස්සන තේ කරුණු පැහැදිලි කරා වටිනා කරුණු ඉතල අහලා තිබුණත් තව තවත් ඒ ගැන කියන පුත අපට තවත් නොතේරුණු දැන් ඒ තවත් වටිනා අදහස් මේ හම්බ වෙනවා අහන්න ලැබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේට ගොඩාක් ඉතින් මේ පැහැදිලි කිරීමට ඉතින් ස්වාමීන් වහන්සේ දැන් තවත් ලයික ප්‍රශ්න ඇති මම නවතින්නම් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර වේවා. සේපත් බුහුමුතින් තිරුවන් සරණයි අවසන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස මට මේ අර කිරිපාද සතර කියලා මං අර රේණුකානේ චන්දවිමල හාමුදුරන්ගේ පොතේ දැක්කා. මේ ඒකේ ස්වාමීන් වහන්ස අර චන්ද විරිය විමංසිද්ධිපාද කියන එක සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. අර ඒක චිත්ත ඉද්ධිපාද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් තියෙන ස්වාමීන් වහන්ස.
ම් එකේ මේ ධර්මයේ මේ ඔකේ ලස්සන විග්‍රහයක් තියෙනවා මේ ඉද්ධිපාද සංයුත්තේ කියලා තියෙනවා සංයුත්ත නිකායේ මහවග්ගයේ පුරාම මේ ඉද්ධිපාද මේ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. එතකොට ඒකේ ඉද්ධිපාද ගැන කතා කරද්දී මහත්මයා මේ ඉද්ධිපාද සූත්‍ර ගණනාවක්ම තියෙනවා සංයුත්ත නිකායේ මහවග්ගෙම තියෙනවා. මහවග්ගයේ පුරාම ඉද්ධිපාද සංයුත්තයක් තියෙනවා. ඒක තියෙනවා මේ අර චත්තාරෝමී වික්‍රවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා අප අපාරාපාරං ගමනාය සංවත්තන්ති. ඒකට කියන්නේ මේ මහණෙනි මේ ඉද්ධිපාද හතරක් තියෙනවා. ඒ ඉද්ධිපාද හතර භාවිතා බහුලී කතා. භාවිත කරනකොට බහුලීකృత කරනකොට අපාරාපාරයි. කියන්නේ මෙතරින් එතරට ගමනාය මේ මෙතරින් එතර වීමට මේ සංවත්ති පවතිනවා කියනවා. කතමේ චත්තාර මොකද්ද මේ හතර? ඉද බික්කවේ බික්කු. අන්න ඉද බික්කවේ බික්කු කියන මහණෙනි මේ ප්‍රශ්නේ භික්ෂුව තම ඡන්ද විරේ චිත්ත විමර්ශන කියන හතර වෙන අයටත් වඩන්න පුළුවන්නේ මේ ලෝක මට්ටමේ. හැබැයි මේ ඉද බික්කවේ බික්කු කියලා කියන්නේ මහණෙනි මේ ශාසනයේ භික්ෂුව ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉදිපාදම් භාවේති. අන්න එතකොට මේ අපේ ලාල් මහත්තයා එතන දැන් ඡන්ද විරේ චිත්ත විමර්ශන කියලා ගත්තර ඒක සම්පූර්ණයෙන්ම ගත්තොත් ඡන්ද. ඡන්ද කියන්නේ කැමැත්ත කියන එකනේ. ප්‍රදාන කියන්නේ සමාන. ඡන්ද සමාධි ප්‍රදාන. ඒකේ ප්‍රදාන ඒ කැමැත්තේ ප්‍රදාන වෙලා තියෙන මොකද්ද? සමාධියයි. එතකොට මේ සමාධිය අපි කතා කරන අපි භුක්ති විඳින සමාධියත් එක නෙවෙයි. සංඛාර සමන්නාගතං. සංඛාර සමන්නාගතං. සංඛාර කියන්නේ සකස් වීම. සමන්නාගතං යුක්තව ඉද්ධිපාදම් භාවේති. ඉද්ධිපාදය වඩනවා. ඊට පස්සේ විරිය සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. විරිය කියන්නේ වීරිය. ඒක මොකක්ද? ඒකද සමාධි ප්‍රදාන. ප්‍රධාන වෙලා තියෙන්නේ මුල් වෙලා තියෙන්නේ සමාධිය. එහෙනම් ඒ සමාධිය සමාධිත්වයේ පූර්වාංගම වෙච්ච සමාධියක් වෙන්න ඕන. සංඛාර සමන්නාගතං භාවිතේ. කියන්නේ සකස් වීම සමන්නාගතව ඒ උද්පාදයේ වඩනවා. විරිය කියන්නේ වීරිය. ඒතර මම මෙදිහත් වෙනා කරන වීරියක් නෙවෙයි. සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉතිපාදම් භාවේති. අන්න සමාධිය ප්‍රදාන වෙලා සකස් වීම වලින් යුක්ත උද්පාදය. චිත්ත කියලා කියන්නේ මේ චිත්ත කියන්නේ සිතන ගතියත් එක්ක සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉදිපාදම් භාවේදී ඊට පස්සේ විමංසා ඡන්ද විරිය චිත්ත විමංසා විමර්ශනය කරන ගතිය විමංසා සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉදිපාදම් භාවේති. ඉමේකෝ භික්කවේ චත්තාරෝ ඉදිපාදා භාවිතා බහුලීකත අපාරාපාරං ගමනාය සංවත්තති इति කියලා කියනෝ. එතකොට මේ එතකොට එතෙන්දි සීමත් කරනවා මෙතරින් එතර වීමට. එහෙනම් මෙතරින් එතර වෙන්නේම අපි අහලා තියෙනවා බුදුමත් අහලා තියෙනවා මම මෙතර ඉන්න මම මෙහි ඉඳන් එතරට යනවා කියන එක නෙවෙයි එතනින් අදහස් කරන්නේ. ප්‍රඥාව භාවිතයෙන් එතර වෙනවා. එහෙනම් මෙතෙන්දි ප්‍රඥාව භාවිතයෙන් එතර වීම කියලා කියනකොට ඡන්දය කැමැත්ත විරිය වීරය මොකද්ද චිත්ත කියන්නේ එකෙන හිතේ ඕන දෙයක් කරන්න කැමැති ගතිය තියෙනුනේ විමර්ශා විමර්ශනය කරන ඒ ස්වභාවය ගැන කතා කරන්නේම භාවිතයක් බහුලීකృత කිරීමක් එක්ක. මගේ භාවිතයක් මගේ බොහෝසෙන් කිරීමක් එක්ක නෙමෙයි එතෙන්දි කතා කරන්නේ. දැන් ඒකෙදි දැන් මෙන්න මේ තවත් හරිය ලස්සනට මේ පැහැදිලි කරනවානේ. මෙන්න මෙහෙම එතන තියෙන විරද්ද කියලා සූත්‍රයක්. විරද්ද කියන්නේ වරද්දවා ගන්නවා, වැරදුනොත් කියන එකයි. ඉති සාමාන්‍යයෙන් අදහස විරද්ද කියලා කියන්නේ වරද්දා ගත්තොත් වරද්දා ගන්න. ඒකේ ඒසං ඒකේ කේසති වික්‍රේ චත්තාරෝ ඉද්ධිපාදා විරද්දා. යම් කිසි මහණෙනි යම් කිසි කෙනෙක් හතරේ ඉද්ධිපාන්ත වරද්ද ගත්තොත් විරද්දෝ තේසං අරිය මග්ගෝ සම්මා දුක්ඛක්ඛය ගාමි කියලා කියනවා. අන හතරේ ඉද්ධිපාද වැරදුනොත් මොකද්ද වෙන්නේ? මනාව දුක් ක්ෂය කරන මාර්ගය වෙන ආර්ය මාර්ගය වරද්දගත් කියලා කියනවා. ඒ සංකේසජ භික්කවේ චතරෝ ඉරුදිපාදා ආරද්දා මේ ඕ වැරද මේ මොකද්ද ඉතින් ඒ ප්‍රකාශය තුනේ කියන්නේ ඉරුදිපාද හතර වැරදුනොත් මනාව දුක්ෂය කරන මේ මොකද්ද ආර්ය මාර්ගය වරදිනවා කියලා කියනවා. ආර්ය මාර්ගය වැරදෙනවා කියලා කියන්නේම ඉරුදිපාද වරදිනවා කියන එක. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මෙතනදි කියන්නේ එහෙනම් මේ එහෙනම් මෙතනදි මොකද්ද මේ කියන්නේ? එහෙනම් මෙතන ඉරුදිපාද කියලා කියන්නේ අපේ ලාල් මහත්මයා මේ මම මැදිහත්වලා මම වඩන එකක් කියන එක නෙමෙයි මෙතනදි කියන්නේ. මාර්ගයේ භාවිත වෙද්දී අන්න මාර්ගයේ භාවිතයත් එක්ක භාවිත වෙන කාරණාවන් ටිකක් තමයි ඒ මේ ඉර්ධිපාද කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඉර්ධිපාද වැඩදුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ගමන් කිරීමන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධිනවා කියන්නේම ඉර්ධිපාද වැඩදුණා කියන එකමයි. ඉතින් අර ඒ නිසා එතෙන්දී මොකද එතෙන්දී මේ පැහැදිලි කරන්නේ ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. ඊට පස්සේ මේ ඡන්ද කියන එක එතන නිකම්ම ඡන්ද කියන්නේත් නැහැ. අර එතන කියන ඡන්ද සමාධි එහෙම ඒකනේ ඒකත් එකනේ කියන්නේ නේද?
එහෙමයි.
ඔබතුමාන්ට අවශ්‍ය වන මොන වචනේ මොකද්ද?
චිත්තය ඉදිපත්.
චිත්ත කියන්නේ මේ චිත්ත කියන වචනයත් එක්ක ගත්තට පස්සේ සිතරක් කියනවා මේ අර මේ චිත්ත කියලා කියන්නේ අර අවශ්‍යතාවයත් එක තමයි එතන ඒ කතා කරන්නේ.
ස්වාමීන් වහන්සේ ඔය නිකන් උදාහරණයක් වගේ එකක් කිව්වොත්
අපි දැන් අපි හිතමු මේ මම දහම් කාරණයක් නෙවෙයි අපි හිතමු මේ මොනවා හරි වැඩක් කරන්න කියලා පොතක් කියවන්න කියලා පොතක් කියවන්න නම් ඡන්ද කැමැත්තක් ඕන. කැමැත්ත තිබුණට වැඩක් නෑ මොකද්ද? විරියත් ඕන. ඔව් ඔන්න අපි පොත් කියවන්න කැමති නේ. ඒ සමහරට විභාගෙ පාස් වෙන අපි කැමති. අර ඉගෙන ගන්න කා. නමුත් විරිය ඕනනේ. ඊට පස්සේ මේ විරිය තිබුණට විතරක් මදි චිත්ත. ඒක පවත්වාගෙන යෑමේ හැකියාවක් අපිට අවශ්‍යයි නේ. මේ විරිය තිබුණට ඒක පවත්වාගෙන යනවා. ඒ කියන්නේ චිත්ත කියන්නේ ඒ කියන්නේ හිතින් අරගෙන කටයුතු. විමර්ශා කියලා කියන්නේ එහෙම කරගෙන ගියාට විතරක් මදි. පොතක් කියවගෙන යනවා නම් ඒක විමර්ශා. විමර්ශනය කිරීමත් කියන දේ කරන. ඔක ඉර්ධි කියලා කියන්නේ ලෝකගත හැකියාවන් කියන එක. දැන් අපි හිතමු දැන් දෙවියන්ට ඉර්ධි තියෙනවා කියලා අපිට පුළුවන්ද? ඒක දෙවි ඒ දෙවියට ඕ බෑනේ අරද කියන්නේ ඉර්ධියක් කියලා කියන්නේ යම් කිසි මේ හැකියාවක් කියන අදහස. මම මේ කියන්නේ මේ ලෝක මට්ටමින් හොඳේ. දැන් අපි හිතමු දැන් අපි මේ වගේ කතා කුරුල්ලෙක් මොකද ව්‍යාම්බනවා. දැන් ඒක ඔහුගේ ඉර්ධියක්. ඉර්ධියක් කියලා කියන්නේ ඒක ඔහුගේ හැකියාවක් නේ. අර ඒ වගේ මේ දැන් වඳුරෙක් නම් ගහකින් තවත් ගහකට පනිනවා. ඒක ඉර්ධිය. මම ධර්මයන්ත් එක නෙමෙයි මේ ලෝකික කාරණා. ඒක ඔහුගේ හැකියාවක්. අපි හිතමු දැන් විත්තියක අපිට ඇවිදගෙන යන්න පුළුවන්. කෝණෙක් වගේ සතෙක් ගත්තොත් එයා විත්තිය දිගේ ඇවිදගෙන සීලෙ මිද්ද යනවා. අපි කියනවා වැටෙනවා නේ. ඒක ඔහුගේ හැකියාවක් මොකක් හරි. මේ ගන්න එපා මේ දහම් මම මේ ලෝකෙ ඉතාම ප්‍රාථමික කාරණා ටික මොකක් හරි හැකියාව. හැබැයි දහමත් එක ගැන කතා කරනකොට මේක ආර්ය මාර්ගයත් එක්ක කතා කරන ඉර්ධිය හැකියාව. ඒක ඡන්ද විරිය චිත්ත විමර්ශා කියලා කියනවා. හැබැයි ඡන්ද විරිය චිත්ත විමර්ශා හැටියට නෙමෙයි තනියෙන් ඒක හුදකලා කරලා පද හැටියට කතා කරන්නේ නැහැ. අර මේ කණිම් මතක් කරපා අපාර සූත්‍රදි මතක් කරේ අර ඡන්ද සමාධි ප්‍රදාන සංකාර සමන්නාගතං ඉදිපාදම් භාවේති. ඒක ඇති කරගන්නව නෙමෙයි භාවේති වඩයි පාවිච්චි තියෙන එකක් පාවිච්චි කරනවනේ වැඩිමක් එකයි වැඩි වඩයි කියන වචන දෙකේ කතා කරන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩ පැහැදිලි ස්වාමීන් වහන්සේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. নমস্কার. සිතා පළමුවෙන්ම මම මහාචාර්යතුමාගෙන උතුලන් මහත්මිය ඉස්සවසරයි. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ ආශ්‍රව ගැන කියනකොට ලොකු ස්වාමීන් වහන්සේ තැමිලෙම මේ තුනක් තමයි කතා කරන්නේ. දැන් මම ගැන ගත විදිය වැරදිද නැත්නම් මේ ක්‍රිස්තු බුදු ධර්මයේ නැද්ද මේ දිත්තාශ්‍රව කියන එක? කාමාශ්‍රව, භවආශ්‍රව, ජහ දිත්තාශ්‍රව. එතකොට මට නම් ඊට පෙර ඉතින් දැනෙන්නේ මේ දිත්තාශ්‍රව නැති වෙනවා මේ සම්මාදිත්‍ය සමගම. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ එතන කතා කරනවා. දැන් අර තුන විතර බොහෝ විට කතා කරන්නේ. දැන් මට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න පෙරුවන් සරණයි.
සූත්‍ර දේශනාවලම තියෙන්නේ මේ ආශ්‍රව තුනයි. දැන් ආශ්‍රව ගැන ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ සබ්බාශ්‍රව සූත්‍රයේනේ. සබ්බාශ්‍රව දැන් සබ්බ කියන්නේ සියලු. ආශ්‍රව කියන්නේ ආශ්‍රව. එතකොට ඒ ටිකේ තමයි මේ සූත්‍ර දේශනාවල නම් අම්ම ඒ ටිකේ මේ සුණයි පැහැදිලි කරන්නේ.
මේ මොකද ස්වාමීන් වහන්සේ එනවා කරන ආන්නේ පළවෙනි සංගායනෙන් පස්සේ එකතු වෙච්ච කද්ද වෙනවා දිට්ඨාසරව කියන එක මට ඉතට ආවේ. ස්වාමීන් වහන්සේ මොකද මේ දර්ශනය පැමිණීම සමග දිට්ඨාසරව කතා කරන්නේ නැති නිසා ආර්ය ශ්‍රාවකයා කතා කරනකොට එහෙම කතා කරනවද කියලා මට හිතුනේ ස්වාමීන් වහන්සේ.
තේරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඔව් හොඳයි තේරුවන් සරණයි. ඒක සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවනේ. දැන් ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ ආශ්‍රව වාරේ කතා කරන්නේ මතකෙ හැටියට තුනයි. ආමාශ්‍රව, භවංශව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රව තමයි කතා කරන්නේ සූත්‍ර පිටකයේදී.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඕ ඒ කියන්නේ එකම එක සූත්‍රයක් අහුණා සූත්‍ර පිටකයේ දිට්ඨාසව කියන එක ගැන. ඒක මේ ඉංග්‍රීසි පිටපත්, චීන පිටපත්, අර පිටපත් ගණනාවක් පොඩ්ඩක් ඔය ඒ කාරණේ නිසාම සසඳලා බැලුවා. ඒ කියන්නේ මේ ඒ අර පිටිසක් ලොකු සාහිණාසෙත් ආ පිටිසක් එකතු වෙලා ඒ කරපු කාරණාවලදී උදව් කරපු අය ගොඩක් දෙනෙක් හිටියා. ඒ සසඳා බැලීම් වලදී ඒ සූත්‍ර ඒ පිටකවල තිබුණේ නෑ හෙත් දිස්ත්‍රාසව කියන එක සුප්සයින් කරේ මම අහගත්ත කාරණේ. හොඳයි තේරුවන්
සරණයි. බොම් පින්සමෙන් නැස තේරුවන් සරණයි.
අනත් තේරුවන් සරණයි. සයිනසයි පිට සමස මේ ආශ්‍රව සහ අනුසව කියන කාරණා දෙක සමස චුට්ටක් සංසන්දනාත්මක සමස චුට්ටක් ඉස්තර කළ දෙන සමස තේරුවන් සරණයි.
චන්දන පැහැදිලි වුණේ නැහැ කියපු කාරණේ
මේ සනස මේ ආශ්‍රව සහ අනුශ්‍රව කියන කාරණා දෙක සයනස චුට්ටක් මේ සංසන්දනාත්මක සයනස පුළුවන් නම් චුට්ටක් විස්තර කළ දෙන්න සනස වෙන වශයෙන් සනස තිරසන්නේ
මොකද ආශ්‍රවයි අනුශ්‍රවයි
සනස අනුශ්‍රව කියන එක
අනුශ්‍රව ආශ්‍රව කියන්නේ අර මේ ආශ්‍රව එක්කනේ අනුශ්‍රව කියන්නේ අහල අනුශ්‍රවණ කියලා කියන්නේ අහපු දෙයට අනුව කියන එකයි වචන දෙකේ තේරුම. ආශ්‍රව කියලෙත් එකේ පැත්තක තමයි අනුශ්‍රව කියලා
කියන්නේ. තනස මටයි වැරදුනේ අනුශ්‍රවණේ අනුශය කියලා තනස නේද අනුශය කියන්නේ අර
අනුශය. අනුශය අනුශය කියලා කියන්නේ මේ හට ගැනීමේ හැකියාව. අනුශය දැන් එක මෙන්න මේ වගේ දෙයක් දැන් අපි හිතනවායි දැන් මේ රාගානුශය දේශානුශය මේ සැප වේදනාවේ රාගානුශය දුක් වේදනාවේ පටිඝානුශය දුක්ඛ කියන දුක්නුස වේදනාවේ මොකද අවිජ්ජානුශය ඒක අනුශය කියලා කියන්නේ දැන් අපි හිතනවා ඔන්න සැප වේදනාව තියෙන සැප වේදනාවත් එක්ක රාගානුෂය තියෙනවා. රාගානුෂය තියෙනවා කියන පදනමකට යනවනේ. දැන් හිතමු දැන් මේ වෙලාවේ දැන් අපි මේ දැන් චන්දරට මේ වෙලාවේ තරහක් ඇති වෙනවද කියලා හෙවොටි මේ වෙලාවේ තරහක් නැහැ. ඇයි මේ වෙලාවේ පටිගානුෂය නැහැ කියන එක නෙවෙයි. මේ වෙලාවේ දැන් මේ වෙලාවේ පටිගානුසය ගැන කතා කරන්න බෑ. හැබැයි හේතු සකස් වෙනකොට තරහ හටගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි හිතමු මොකක් හරි ස්පොන්ජ් එකක් කියලා. ස්පොන්ජ් එකේ හොඳට වේලිච් එකක් කියලා කියමු. ඒකේ ඒ වෙලාවේ මොනවද ඒ වෙලාවේ වතුර පෙඟිලා තියෙනවද? නැහැ. නැහැ. හැබැයි ඒකේ වතුර පෙඟීමේ හැකියාව තියෙනවා. හැකියාව තියෙනවා. දැන් ගත්ත දැන් ස්පොන්ජ් දෙකක් ගත්තට පස්සේ එකක් පෙඟිලා අනිත් එක පෙඟිලා නැහැ කියලා කියමු. එතකොට අර මේ පෙඟිච්චකේ හේතු තියෙන නිසා මේ මොකද මේ වතුර පෙඟිලා තියෙනවා. අරකේ වතුර නැහැ. ඒ කියන්නේ මේ වතුර හැබැයි මේ පෙඟීමේ පොඟවා ගන්න ගැනීම හැකියාව තියෙනවා. අනුසය කියලා කියන්නේ අන්න ඒ වගේ මේ දැන් මේ ඔන්න කෙනෙක් ඉන්නවා, ඒ ඉන්න කෙනාට අනුසය තියෙනවා කියනනේ. අර හේතු දැන් අපි හිතමු මෙන්න මෙහිම මේ සුබ නිමිත්තයි අයෝනිසව මනසිකාරයයි නිසා ප්‍රාණය හට ගන්නවානේ. අසුබ නිමිත්තයි සමයන් පටිග නිමිත්තයි අයෝනිසව මනසිකාරයයි කියන හේතු නිසා අන්න පටිගානුෂය පටිග තරහක් ඇති වෙනවා. ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව කියලා කියන්නේ කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා එතෙන්දි විග්‍රහ කරනවා. අර මේ අනුෂය කියලා කියන්නේ හටගැනීමේ හැකියාවත් එක්කයි කතා කරන්නේ. අර läග සිටින ගතිය එක්ක කතා කරන්නේ අර හටගැනීමේ හැකියාවත් එක්කයි. මේ තියෙනවා කියන පදනමින් නෙවෙයි, තියෙනවා කිව්වොත් තියෙනව නැති කරන්න වෙනෝනේ. අර හටගැනීම දැන් අනුෂය දැන් අර මොකද චේතේති පකප්පේති අනුසේති කියලා කියන්නේ. චේතේති පකප්පේති අනුසේති, චේතේති හිතනකොට ප්‍රකටයි හිතීම, චේතේති පකප්පේති ප්‍රකල්පණය කරද්දී ප්‍රකටයි අනුසේති. අන්න ඒ හට ගැනීමේ ස්වභාවය ප්‍රකට නැහැ. හැබැයි හට ගැනීම දැන් අර ස්පොන්ජ් එකේ වතුර ප්‍රකට නැහැනේ. හැබැයි මොනවාද වතුර උරා ගැනීමේ හැකියාව තියන්නේ දැනත් එක්ක. අනුසය කියන අදහස ගනිමු. ආශ්‍රව කියන්නේ අර ඇදගෙන යන ගතිය. දැන් සත්‍ය සතර ඇදගෙන යන්නේ නිබ්බේධික පරියාය සූත්‍රයේ පැහැදිලි කරන්නේ කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රය එකනේ. මේ ආශ්‍රව එකනේ. එතන ආශ්‍රව කියන්නේ අර පුරුපුරුදු ගතියත් එක්ක වගේ. ඇත්තටම ආශ්‍රව කියන්නේ මෙන්න මේකේ කියලා අපිට මේ අර්ථාන්විතව කතා කරන්න බෑ. ආශ්‍රව ගැන අර්ථාන්විතව කතා කරනවා නම් එතකොට අනාශවත් එකනේ කතා කරන්න වෙන්නේ. නමුත් අර මේ සාමාන්‍යයෙන් ආශ්‍රවංච පජානාති, පජානාතිත් එක්ක විතරයි ආශ්‍රව මෙන්න මේකයි කියලා කියන්න පුළුවන්. යම්සි අදහසක් විතරයි කතා කරේ. ආශ්‍රව කියන්නේ මෙයයි කියන කියලා කියන එකම ආශ්‍රවය. දෙරුවන් සරණයි.
සනස බොහොම පින් සනස ලස්සන විග්‍රහය සනස බොහොම පින් දෙරුවන් සරණ සනස.
ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ආශ්‍රව තියෙනකොට මේ එතකොට ඒක නරක පැත්තනේ. එතකොට ඉසල පැත්තටත් එහෙම එකක් තියෙනවද? දැන් අර ආශ්‍රව තියෙනකොට අපේ නරක පුරුදු වගේ උසල පැත්තටත් එහෙම මොකක් හරි බේරු කිල්මක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඉරුවන් සල්ලායි
අනාශව කියලා කියනවනේ, අනාශ්‍රව කියලා.
එහෙමයි.
ඒක මහත්මයා මේක මේ වගේ දෙයක්. ආශ්‍රව ගැන කතා කරන්න වෙන්නේම දැක්මක් එකමයි. ඒ කියන්නේ තියෙන ආශ්‍රව නැතිකමට අනාශ්‍රව කියන නෙවෙයි. ආශ්‍රව පිරිසිඳ දැකින දැකීමමයි අනාශ්‍රව කියලා කියන්නේ. ලෝක පැත්තෙන් විග්‍රහ කරවොත් ඉතින් එහෙම නැතිනම් අර ඊතරීමේ දහමට අදාළ වෙන්නේ නැහැ ලාල් මහත්මයා. ආශ්‍රව පිරිසිඳ දැකීමමයි මේ අනාශ්‍රව කියලා කියන්නේ. මාර්ගේ භාවිත වීමමයි අනාශ්‍රව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පිස්සගේ පිස්සුව හොඳ වෙන එකමයි පිසුනේ කියලා කියන්නේ. අන්න ඒ වගේ නැතෝ මේ හොඳ වෙච්ච පිස්සුවක් තියෙනව නෙමෙයි. දැන් ඔන්න මිනිස්සේ කියන යාගේ මානසික විකෘතිතාවයක් කියන්නේ. යාට සනීපයි කියන්නේ මොකද්ද? නැති සනීපයක් කියන එක නෙමෙයි. තියෙන අසනීප, කියන්නේ අසනීපේ නැතිකමමයි යාට සනීපයි කියලා කියන්නේ. දැන් උන හොඳයි. මේ කියන්නේ උන දැන් ඒ කියන්නේ මේ උන නැති උන නැතිකමටමයි උන හොඳයි කියලා කියන්නේ. නැතො හොඳ වෙච්ච උනක් එනවා නෙමෙයි. අන්න ඒ වගේ හිතන්නකෝ. ආශ්‍රව අනාශ්‍රව කියන්නේ අන්න ඒ වගේ අදහසක්. හැටියට ගමු. නැත්තම් මේ නරක උනකුත් තියෙනවා හොඳ වෙච්ච උනකුත් ඊට පස්සේ නරක උන එපා ඔයා යන්න කියලා හොඳ උනක් ගෙනාවා වගේ වෙනවනේ. එහෙම හොඳ උන කියන්නේ මොකක්ද අර මේ නැහැදෙනවා කියන්නේ. ඒ හොඳ උනයි නරක උනයි කියලා කතාන්නේ දෙකම උනම තමයි. හැබැයි උන නැති කතා කියන්නේ උන සනීපයි කියලා කියන්නේම කියන්නේ සනීප උනක් එනව නෙවෙයි. අසනීපේ නැතිවීමමයි අසනීපේ නොයදීමමයි තියෙන නැති විල නැතිනොනේ අසනීපේ නොයදීමමයි සනීපයි කියලා කියන්නේ. ඒ වගේ තමයි ආශ්‍රව අනාශ්‍රව. ආශ්‍රව කියන වචනේ අනිත් වචනේ අනාශ්‍රව. ආශ්‍රව පිරිසිඳ දැකීමමයි අනාශ්‍රව කියලා කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි.
පැහැදිලි කරන්නයි.
අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්ස අවසරයි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ පොඩ්ඩක් මෙතනවා ස්වාමීන් වහන්ස. මේ දැන් අපේ ලොකු ස්වාමීන් වහන්ස කියන විචක්ෂණය කිරීමේදී අවසානයේදී වෙන ඊතර වීමයි කියනවා. ස්වාමීන් වහන්ස ඊතර වීම කියන එක කොතකින්ද පණවන්නේ කියලා මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සාමාන්‍ය එක ඒක අපි නොකර කරනක වැරදි අහනක වැරදි ස්වාමීන් වහන්ස. නමුත් අර ලෝකේ ඉන්න කෙනෙක් විදිහට මට ප්‍රශ්න එනවා. ඒ කියන්නේ මේ සාමාන්‍ය මට ඔළුවටට ඉතර වෙනවා කමනිකා මේ ලෝකෙ මෙතන රහතන් වහන්සේ නෙමෙයි නැත්නම් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේද නැත්නම් සෝවන් මාර්ගයට පැමිණීමේද ඉතින් ස්වාමීන් සනුකම්පයි පොඩක් කියලා දෙන්න සිරුවන් සරණයි.
ඊතර වීම කියලා කිව්ව ගමන්ම මේක ඊතර වීම වෙන්නේ නෑ අම්මා. කොහොමද
කියන්නේ? ඒක නේද ස්වාමීන් වහන්සේ
විචක් කියන්නේ. මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ. මේ උපමාවක් කියන්නම්කො. මේ අපිට කියන්නේ අම්මා අහන කාරණේ ටික රතන සූත්‍රයෙන් කියන්නකො. නිබ්බන්ති දීරා යතයන් පදීපෝ කියලා කියන්නේ. නිබ්බන්ති දීරා යත යම් පදීපෝ. දීරා කියන්නේ ප්‍රාඥය. අපිට නෙවෙයි නිබ්බන්ති දීරා නිවෙත් ප්‍රාඥයෝ දීරයෝ නිබ්බන්ති නිවෙති යතයන් පදීපෝ. යතා යම් ඡේද යම් පදීකෝ මොකද්ද පහන නිවුණට පස්සේ කොහොමද කර කියන්නේ ඒකට
කොහෙද දන්නේ
නිවිච්ච පහනක් ගැන කතා කරනවා මිසක නිවීම ගැන කතා කරන්න පුළුවන්ද
බැ සමන්න නිවීම කතාරන්න
අන්න නිවිච්ච පහනක් ගැන කතා කරන්න පුළුවන් නිවීම ගැන කතාවක් නෑ නේද නිවීම
එහෙම
ඔව් නිවීම ගැන ඉතින් නිවීම ගැන කතා කරනවා මේ සීනාසව මේනේ ගොඩ මේ වචන ගොඩාක් තියෙනවා ඉතින් මේ මේ ආශ්‍රව ෂේ වුණා කියලා කියනවනේ කීනාස කියන විතිබිර නැති වුණානේ ආශ්‍රව නැහැ. වන්ත දෝෂ. දෝෂ නැහැ. ඒ දෝෂ කියන්නේ දොස් දෝෂයන් දුරු ද්වේෂයන් දුරු කළා කියලා කියනවා. මිනිස්සුක දුරු කරපු ද්වේෂ නැහැ. ඊට පස්සේ මේ යස්ස සුදානත්ති කුහින්චි ලෝකේ. ආට හරි යම්කිසි ඉල්පීමක් නැහැ. ඒ කියන්නේ තිබිල ඉල්පීමක් නැති වුණානේ. අර ඒ වගේ මේ ඔය වගේ ඉතින් නිවීම පිළිබඳව නේ අකිංචන අනාපරං ඒතන් දීපං අනාපර නිබ්බාන මිතිතම් භූමි නේද එහෙම කියනවනේ ජරා මරණ පරිච්ඡයන් ඔයදි කියන්නේ අර ඒක කියන්නේ විවහාරයේ ඉක්මවා ගියා කියන එක ඒ කියන්නේ කතා කියන්නේ අසංකතයි කියන්නේ නිවීම ගැන අපිට ඇත්තටම නිවීම ගැන කතා කරන එකම පැවැත්මක් ඉතින් අර එහිම ඉතරවීමක් කියන්නේ මෙන්න මේකයි කියලා. ඔය ලස්සනයි අර මේ අපේ ඔය කටුකුරුන්දේ සාමිනාසගේ නිවීම පොත් මාලාවක් තියෙනවා දේශනාවක් තියෙනවා. ඒක නිවීම පිළිබඳව හරියට නැත්නම් ඉස්මතු කරනවා. ඊළඟට අපි ලොකු සායනහන්සේගේ මේ ඔය මේ සුත්ත නිපාතේම සුත්ත නිපාත වගේ උදාන පාළි අර ඒවයි තියෙන උදාන හිම ඊපස්සේ සුත්ත නිපාතේ ගොඩාක් ඔය මේ ඒ නිවීම පිළිබඳවම තමයි ඉස්මතු කරලා කතා කරන්නේ. හොඳයි.
හොඳ බොම් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි.
සනස මේ තෙරුවන් සරණයි සනස මේ අර ආශ්‍රව කියලා කතා කරන සන්නස අර මේ දැන් අර මහා චත්තාරිසක සූත්‍රයේ සන්නස අර කතා කරන සන්නස මේ අර සම්මාදිට්ඨිය දෙආකාරයකට එතකොට ඒකේ පළවෙනි එක සන්නස අර සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා එකක් කතා කරන සන්නස ඊට පස්සේ අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා තව එකක් කතා කරන සන්නස ඒකට සන්නස මේ මට ළඟදී ලොකු සන්නසේ මේ අර දේශනා උත්තර මට ඒක හරියටම සන්නස මතක නැහැ නිකම්ම මේ මතක් කින්ද කතා කරන සන්නස එතකොට එතන අර කියන්නේ ලෝකෝත්තර කියන්නේ සාපේක්ෂව සන්නස අර මේ කියන්නේ අර මේ සාසවා පුණ්‍ය භාගයක් කියන එක සන්නස එතනත් ආශ්‍රවයක් වගේ සන්නස එතන කතා කරන චුට්ටක් සන්නස පුළුවන් අපිට.
ඔව් සාසවා කියලා කියන්නේ ආශ්‍රව සහිතයි කියන එක. අනාසවා කියලා කියන්නේ තනිකරම කියන්නේ දෙකක් ගැන කතා කරනකොටම මේ කතා කරන්න වෙනෝනේ එහෙම මේ හැබැයි අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියන්නේ එතනම එතන චන්දර කතා කරන්නේ තනිකරම මේ يعني මාර්ගයමයි කතා කරන්නේ අර අරිචිත්තස අනාස චිත්තස උමත් කියනෝනේ ඒකර අර අනාස චිත්තස කියලා කියන්නේ මේ ආශ්‍රව රහිත චිත්තස නෝ හිතක් තියනවා කියන එක නෙමෙයි මොකක් හරි තින් මාර්ගය ගැන කියන්නේ නැහැයි කතා කරන්න බැරි එකක් ගැන මේ කතා කරලා කියන්න ඕනනේ අනේ ලෝකයට දෙන්න ඕනේ එකයි කියන්නේ මේ අනාසව චිත්තස්ස කියලත් ඒ කියන්නේ අනාසව අරියා අනාසව මග්ගංගා අනේ එතකොට මාර්ගාංගික මාර්ගයට මග්ගංගා මාර්ගයට අයත් අංගයක් මාර්ගය අංගයක් මාර්ගාංග හැටියටයි කතා කරන්නේ කෙනෙකුට අදාළ නැත්නම් අපි එන්න පුළුවන් අර අනාශව චිත්තස්ස කියලා කියපු ගමන් මේ ආශ්‍රව රහිත හිතක් තියෙනවා කියන තැනට එන්න පුළුවන් ලෝකෙට දෙන්න ඕන නිසා කියන්න ඕන නිසා එහෙම තමයි ඒ වචනේ භාග්‍යතුන් වහන්සේ මේ කතා දැන් එතන උනත් හිතන්න දෙයක් තියෙනවනේ චන්දන මොකද මේ අනාශව චිත්තස්ස අනාශව කියලා කියන්නේ නිවීමන චිත්තස්ස මොකද මේ හිත කියන්නේ දෙකන් හරි අමුතුයි නේ නිකන් අර අපේ මහාචාර්යතුමා කිව්ව දැන් මොකද නිතරම මට කියන්නේ මොකද අර ආහාර නිසා තණ්හාව නිසා ආහාරයට තණ්හා කිරීම තණ්හාව නිසා ආහාර හිතන්න දෙයක් තියෙනෝනේ නේ අන්න ඒ වගේ දැන් මෙතන දැන් ආශ්‍රව දැන් හිතක් කතා කරනවා නම් හිත කතා කරන්න වෙන්නේම ආශ්‍රවත් එක්කනේ හැබැයි අනාශව චිත්තස කියලා කියනකොට මොකද්ද ආශ්‍රව රහිත හිතක් කියන තැනට අපි ආපහු කැරකිලා වැරදිලා යන්න පුළුවන්. කියන් කීමට කියනවා. ලෝකයට දෙන්න දිගේ නිසා කියනවා ඉතින්දි. ඒ අද අපි ගත්තම හරි.
හරි සනස එතකොට අර එතකොට මේ මග්ගංගයක් වෙන ඒ කියන්නේ අපිට මෙතින් දෙකක් කියනවා කියන එක සනසර කතා කරන්න ඕන නිසා නේද? එතකොට ඒකත් එක සාපේක්ෂව අර ලෞකික සම්මාදිට්ඨිය කියලා කතා කරන එකක් ආශ්‍රව සහිත එකක් වගේ නේද සනස එහෙමද සනස?
ඔව් ඒක එතෙන් දැන් මාර්ග කියන්නේ එතන නිවීමත් මාර්ග භාවිතයත් එක තමයි මේ අර කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ලෞකික කියනකොටම කියනෝනේ ලෝකයට අයත් කියන සංඥාස් ලස්සනට ඔක විස්තර කරනෝනේ දැන් අපි දාගත්ත වැරද්ද සම්මා මිච්ඡා කියන එකයි ලෝකික ලෝකයට අයත් කියන වචනේ එක කියවෙනවමනේ හැබැයි ඒ කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂවයි.
ඒ සමයි. බොහොම පින්සනස තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මේ කාලෙක ඉඳන් තියෙන පොඩි ගැටලුව ස්වාමීන් වහන්සේ අර දැන් මට එකතැනක හම්බුණා පිටකේ අර දිට්ටි සම්පන්නේකුගේ තියෙන ලක්ෂණ එතකොට අර බය සූත්‍රය වගේ එකේ දීලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ ත්‍රිවිධ රත්නේ පිරිබඳ අවිච්ඡ ප්‍රසාදය එතකොට ආර්යකාන්ත සීලේ පිහිටීම ආර්ය ඥානින් යුක්ත වීම ඒ වගේ මේ විස්තරය. එතකොට ස්වාමීන් වහන්සේ මේ මේ ළඟදිම තාර විභංගප්පකරණයේ දෙකේ ඥාන විභංගය බලනකොට ආවුණා. තව විදිහක මේ අර්ථ දැක්වීම එතන කියලා තිබ්බේ ස්වාමීන් වහන්සේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, බුදුන් වහන්සේගේ ලේ සැලවීම, සංඝ බීති වගේ ඒවා කෙරෙන්නේ නැහැ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක අපිට ගලපලා බැලුවොත් දැන් මගේ මේ තාත්තාන ස්වාමීන් වහන්සේ මගේ මවයි පියයි දෙන්නම නැහැ. එතකොට ඒක කොහොමද සිද්ධ වෙන්න විදියක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ලේ සැලවීම වගේ දෙයක් කොහෙත්ම වෙන්න බෑ. එතකොට දැන් මේ බටහිර රටක ජීවත් වෙන අපිට රහතුන් වහන්සේ කෙනෙක් මැරීම හෝ සංඝ බේදයක් වගේ වීමක් වෙන්නත් තියෙන ඉඩකඩ බොහොම අඩුයි. එතකොට ස්වාමීන් වහන්සේ අපි ධර්මයේ ඇසුරුණත් නොඇසුරුණත් මේ ටික වෙන්න බැරි ගතියක් තමයි මට දැනෙන්නේ. ඉතින් මට තේරුණේ ස්වාමීන් වහන්සේ මේ වචනාර්ථයේ එහා ගිය ලොකු ගැඹුරක් මේ කියන එකේ තියෙනවා කියලා. අපේ ස්වාමීන් වහන්සේට මේ පිළිබඳව සූත්‍රයක් හරි හම්බෙලා තියෙනවා නම් හරි ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. රතන සූත්‍රයට ගියොත් රතන සූත්‍රයේ තියෙනව නේද සහවස්ස දස්සන සම්පදාය අයස්ස ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි ඉචිකිච්ඡිතංච සක්කාය සීලබ්බතං වාපි යතන්ති කිංචි චතුහ පායේ හිච විප්පමුත්ව චචාබි තානානි අබබ්බෝ කාතුන් කියලා කියනෝනේ. සහවස්ස දස්සන සම්පදාය කියලා කියන්නේ අස්ස උහුට දර්ශන සම්පදාය සහ දර්ශන සම්පදායත් සමග, ඒ කියන්නේ දැක්මකුත් එක්ක, කියන්නේ නුවණක් කියන එකනේ. සයස්සුදම් ඒ කියන්නේ දර්ශනෙන් කියන්නේ දැක්මක් එක්ක, දැක්මක වෙනසක් එක්ක. සයස්සු ධම්මා ජහිතා භවಂತಿ, සයස්සු කියන්නේ ධර්මතාවයන් හයක් ජහිතා භවಂತಿ දුරු වෙනවා කියලා කියන්නේ. මොනවද? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතාංච සීලබ්බතං වාපි අදද්දි කිංචි. අනේ ඒ තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන චතුහ පායේ හිච විප්පමුත්තෝ. චතුහ පායේ හිච කියන්නේ සතර පායෙන් විමුක්ත වෙන. චච්ඡාවි තානානි අබබ්බෝ කාතුන්. අනේ දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒකත් එක කියන චච්ඡාවි තානානි ච කියන්නේ හයයි. චච්ඡාවි තානානි අබබ්බෝ කාතුන්. මෙන්න මේ හය වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද්ද වෙන්නේ නැත්තේ? ඔන්න ඔය මව මැරීම, පියා මැරීම, මේ ওই පහක් කිව්වේ ඒකයි. ච කියනකොට හයක් තියෙනවා. මොකද්ද හය? හය තමයි මිත්‍යා දෘෂ්ටියට පත් නොවීම. මිත්‍යා. දැන් අපි අර පහ ඇතෑරුණත් අපි හිතමු ඔය ඔය කారణ අම්මා තාත්තා දෙන්න නැහැ, සංඝ බේදයක් වටහිර නම් මේ වෙන. නමුත් මිත්‍යා දෘෂ්ටියෙන් ගිලිහිලා නැහැ. ඒකට අහු වෙනවා නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට අහු වෙනවා කියලා කියන්නේම අර විය හැකියාව තියෙනවානේ ඕනම, ඒ කියන්නේ ඕනම අවස්ථාවක අර දර්ශන සම්පදායේ යුක්ත නැතිකම නිසාම සසර පැවැත්මක් තියෙනවානේ. ඉතින් මේ ජීවිතේ නැති වුණා මේ ඊළඟ ජීවිතයකදී එහෙම වෙන්න විය හැකියාව තියෙන සසර ගමන් කරන නිසා සත්‍යය.
පැහැදිලි ස්වාමීන් වහන්ස, ගොඩාක් පින් ඔබ වහන්සේට.
අවස්ථයි ස්වාමීන් වහන්ස, මේ සුනිල් මහත්තයාගේ ප්‍රශ්නෙත් එක්ක මට මේ දැන් ස්වාමීන් වහන්සේ දී පුත්‍රෙත් එක මත වුණේ දැන් මේ මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්න ඉඩ තියෙනවා කියලා ඊළඟ ආස්මේ වුණා. දැන් අපි එහෙම නොවෙන්න නම්, මම කියන්නේ අපි නෙවෙයි ස්වාමීන් වහන්ස කම් කෙනෙක්, එහෙම නොවෙන්න නම් අදුගානේ දිට්ඨියා සුකර හරි විදිහට දිට්ඨියා සුප්පටි විද්‍යාවක් වුණොත් එහෙම වෙන්නේ නැති වෙයි නේද ස්වාමීන් වහන්සේ? අර එහෙම වුණොත් මේ ඊළඟ ආත්මේ ස්වර්ගයට යනවා කියලා නේ ධර්මයේ සඳහන් වෙන්නේ අර සූත්‍රයක. එහෙම වුණොත් විතරක්මයි එහෙම අරම නොවෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? එහෙම නිකන් හිතලා හරි දන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව් ඒක තමයි. අර මට මතකයි ඒක සූත්‍රයක මේ අම මතේ සූත්‍ර නම් මතක නැහැ. ඒ සූත්‍රේ තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේ කල්ප ගානක් ආපස්සට බලලා
අනුගානත් මට මතක නෑ මේ සූත්‍රය සූත්‍රය සහ මට මේ අහපු නිසා කාරණේ ඡායා මාත්‍රික අදහසක් තියෙන්නේ නිසා මට සමාවෙන්නේ සම්බන්ධව මම හොයලා කියනනම් මේක අර එක මේ අන්‍යාගමිකයේ තමයි මේ සුගතියක ඉපදුනා කියන්නේ ඒත් කර්මවාදී කෙනෙක් අහන්න බලන්න ඒත් කර්මවාදී කියන්නේ කර්මයේ කර්මයේ ඵලයේ පිළිගන්න කෙනෙක් ඒතර බලන්න මේ සතර කොයිතරම් භයානකයිද කියලා සාර මේ නකසිකෝපමගේ සූත්‍ර අරගෙන අර පැහැදිලි කරනවනේ අර නියසිලට වැඩි ටිකක් අරගන්න ඒ උපමා පේනියේ මේ මොකද්ද දිදේවතා චුති බ්‍රහ්ම චුති මානුෂ්‍ය චුති වගේ සූත්‍ර ටිකක් තියෙන ඒ සූත්‍ර ටිකේම අර නියසිලට වැලි පිටක් අරගෙන කරන මේ නිදර්ශන ටිකක්නේ තියෙන්නේ නේද ඒවයි කොච්චර මේ ඉතාම අඩුවෙන් හරිම අල්ප වශයෙන්නේ මනුෂ්‍ය ජීවිත සුගතියක උපදිනවා කියලා පැහැදිලි කරන්නේ ඉතින් ඒ ලෝකේ ග්‍රහයතක ඒකත් එක්ක අර මේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි දෙක ගන්නතර පස්සේ සම්මාදිට්ඨියෙන් යුක්ත වීම හරි වටිනවා ඉතින් ඒකත් අර සංකල්පයකට නොගිලා මේ දිට්ඨියක් එක්ක කතා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා ඒකෙදිත් අර මිත්‍යා සුප්පටිවිද්‍යා වීමත් එක තමයි සෝතානු දත සූත්‍රය පැහැදිලි කරන්නේ සුතා දත වචසා පරිසා මනසාම්පේක්ෂා දිට්ඨියා සුප්පටිවිද්‍යාත් එක්ක තමයි දිට්ඨියා සුප්පටිවිද්‍යා වුණොත් එයා මේ යෝනිසෝ මනස්කාර උත්පාදනය වෙනව නොවි තියෙන්නේ නැහැ මොකද්ද අලගද්දු මේ අලගද්දුපම සූත්‍රයේ හැටියට මේ අලගද්දුපම සූත්‍රයේ හැටියට කාට හරි සෝත් මේ විද්‍යා සුප්පටි විද්‍යා වුණොත් දැන් දැක්ම පිරිසිදු වුණොත් එයාට යෝනිසෝ මනසිකාර උත්පාදනය වෙනවා මේ අලගද්දුපම සූත්‍රයේ කියනෝනේ අර මේ හරියට සර්පයාගේ හිසෙන් ඇල්ලුවොත් එයාගේ වල්ගයේදී අරයාගේ බාහුව හෝ මේ සමුළු ශරීරයම ඔක්කොම උතා ගන්නවා කියලා කියනෝනේ. අර ඒකෙන් කියන්නේ හරි තැනින් ඇල්ලුවොත් ඒ ඇල්ලීමම උපකාර වෙනවා යාම වෙලා ගැනීමකට. ඒකෙන් මේ උපමාවෙන් කියන කාරණේ තමයි ඒ කියන්නේ දිට්ඨියා සුප්පටි විද්ධා වීම කියන්නේම යොනුසෝ මනසිකාර උත්පාදනය වීමට උපකාරකයි කියන එක අලගද්දෝම සූත්‍රයේ එතනදී පැහැදිලි කරනවා. හරි යම් හේයකින් මේ දිට්ඨියා සුප්පටිවිද්ධා උවද යෝනිසෝ මනසිකාර උත්පාදනය නොවුනොත් ඊළඟ ජීවිතයකදී හරි සුගති සංඛ්‍යාත වීමත් එක්ක උපකාර වෙනවා මේ සෝතානුදත සූත්‍රයත් එක්ක එතන ඒ කාරණේ. ඉතින් එහෙම නැතු ඊට මෙහා අපි ලෝකේ මන්ත්‍රයෙන් කතා කරද්දී ඇත්තටම මේ හරි අමාරුයි මොකද එකයි විපාක විශ්ය අචින්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ වෙන මේ ඔව් අචින්තයි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කාර්යය අචින්තෙම තමයි ඉතින් අරිට ඒකත් එක්කම කතා කරන්න බැයි මේ නිසා මෙහිම වෙයි බුදුරජාණන් වහන්සේ කියලා තිබුණොත් මේක නා මෙහිම උනා මෙහිමයි කියලා තිබුණොත් විතරක් හරි එහෙමයි කියලා පිළිගැනීමක් විතරයි කරන්න පුළුවන් නැතුවාර ඒකාන්ත කරන මෙහිමයි කියලා කියන්න බෑ
එහෙමයි
සම්මත මතු කරපෙකින් වටිනාකම තියෙන යම් කියන්නේ සූත්‍රයේ තියෙනවමනේ කියන්නේ සුගතියකට යන්න පුළුවන්කම තියෙන්නේ දිට්ඨියා සුප්පටිවිද්ද අන්නේ ඒකේ වටිනාකම හරි වටිනවා අර ඉතින් දිට්ඨියා සුප්පටිවිද්ද වීමට පෙර සුතාවලින්නේ පටන් ගන්න ඕනේ අර සුතාවේ අර ඇහිීමේ වටිනාකම අතර මේ යම්ම මතක කරන කාරණේ ඉස්මතු වෙලා එනවා ඒක හරි වටින්න තර ඒකයි මම හිතන්නේ ඉස්මතු කරන්න හදන්නේ ඇත්තේ තිරුවන් සරණයි
අනිසනස මේ ප්‍රශ්නේ සනස මේක කතා කරන්න බැරිය ගැලවෙනවද දැන්නේ සනස මේ දැන් සනස අර කර්ණිමිත සූත්‍ර විදියට දැන් අර මේ මාර්ගයට බහගත්තු කෙනා සන්නාසර අනන්තී පාප කර්මනේ කරන්න හැය කියන සන්නාස. එතකොට මේ එතකින්ම ගම්ම වෙනවද ස්වාමීන් වහන්ස දැන් එයාගේ අතින් අනිත් පැරදි කරා කියන්නේ අපිට සෝදාපන්න කෙනෙකුට සන්නාස කෙනෙක් ගැන අතරම කතා කරන්න බැහැනේ. එතකොට එතේ නමුත් අර අපි කතා කරනකොට සන්නාස දැන් අර අනන්තී පාප කර්ම කියන්නේ කරන්න නැහැ කියන කෙමසන්නස අනිත්‍යවක් කරන්න පුළුවන් වගේ එකක් කතා වෙන සමහර සූත්‍රවල දැකලා නැහැ. ඒ කියන්නේ දැන් ස්ථාවන ලෝකසන්නතර අනාගාමි වෙනකම රාගේ පටිගේ අනු ඒ තියෙන නිසා සංහංශ මේ එයා අතින් අරව නොවුනට අනිත්‍යව වෙන්න පුළුවන් වගේ ගතියක් තියෙනවා සංහංශ. එහෙම සූත්‍රිකරි සඳහන් වෙනවා සංහංශ. මේ ප්‍රශ්නේ වැරදි දන්නේ සංහංශ පොඩක් නනම් පොඩි උත්තර දෙන්න සංහංශ තිරන් සර්ණ.
කිංචාපි ශෝක කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්සුත්ත ඉදම්පි සංගේ රතනම් පණීතං ඉතින් රතන සූත්‍රය. කිංචාපි කිංචාපි කියන්නේ කිංචාපි කිසිදුනේ කිංචාපි සෝ කම්මං කරෝති පාපකං අන්න කිංචාපි කියල කියන්නේ කින්චාපි සෝ කම්මං කරෝති පාපකං. සෝ කියන්නේ හිතම, කම්මං කරෝති පාපකං කින්චාපි. ඔහු පාපකෝ කර්මයක් කළා වූ නමුත් කින්චාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා. කායේන වාචා චේතසාවා. සිතින් කයින් වචනෙන්. අබබ්බෝ සෝ මොකද අබබ්බු ගාතාවට එක සැරේ තෙන්නේ. ඒ කියන්නේ එයා අබව්යයි කියලා. මොකද අබබ්බු
සෝතස්ස
පටිච්චා අබබ්බු සෝතස්ස පටිච්චාදායි. අබබ්බු කියන්නේ අබව්යයි කියනෝ. සෝ කියන ඔහු තස්ස එක පටිච්චාදායි. ඒක වහන්නේ නැහැ කියලා කියනෝ. අබබ්බතා දික්ක පදස්ස උත්තා අන්න අබබ්බතා ditta padassa කියලා කියන්නේ ditta කියන්නේ ditta padassa වුත්තා ditta padere patthiche කෙනාට කියනවා. දැන් ඒ කියන්නේ එකින් කියන්නේ එයා මේ පෞකම් කර කර ඉන්නවා කියන කත් එයාත් ලෝකේ ඉන්න කෙනෙක්නේ. කිංචාපි කියන්නේ වුවා. කිංචාපි සෝකම්මං කරෝති පාපකං. හෙතෙම පාප කර්මයන් කළා වුවත් අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. ඔහු ඒවා පටිච්චාදාය වහන එක අබව්‍යයි. වෙන්නේ නැහැ මොකද මේ මම රකින්න අවශ්‍යතාවයක් ඔහුට නැති නිසා. අබබ්බතා දිත්ත පදස්ස උත්තා. අබබ්බතා කියන්නේ අබව්‍ය වෙන දිත්ත පදස්ස. දිත්ත පදස්ස කියන්නේ දිත්තේ පච්චින. උත්තා කියන ලද්දේය ඉදම්පි සංගේ රතනම් පණිතං. එනේ යා හංගන්නේ. හංගන්න දෙයක් නැහැ යා. හංගනවා නම් හංගන්නේ තමන් රකින්නනේ. තමා කියලා ගැනීමේ වැරද්ද ඔහු දැකලා ඉන්නේ. උවද එයා තාම නිවීමත් එක්ක කතා කරනකොට අනිත් ඒවා ඔක්කොම ලෝකෙනේ. එයා තාම ලෝකේ. දැක්මක වෙනසක් තියෙනවා ලෝකේ ඉන්න පුද්ගලයා කැටියට. හැබැයි එයා ඊතර වෙලා කියලා කටං කරණියන් ආපරං ඉත්තත්තා යටි පජානාති කියලා එහෙම කතා කරන්න බෑ. රතන සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ කාරණා.
එහෙත් අනස බොහොම පින් සනස හරිම ලස්සන සනස පිරුවන් සරණයි.
පිරුවන් සරණයි.
තව ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැහැ වගේ මේ පේන්නේ. අපි එහෙමනම් අවසන් කරමුද? තව ප්‍රශ්න තියෙනවා
හොඳයි. ඇත්තටම මේ තුලන් මහත්මිය මම අද මේ සාකච්ඡාව අහගෙන ඉන්නවා කියන පදනමින් තමයි සම්බන්ධ වුනේ. අද ලොකුගාන මහත්මිය සාකච්ඡාව ප්‍රයත්න නැහැ කියන පදනමින් නමුත් අර අවස්ථාව ලැබිච්ච ගතුම වටිනවා. දහම් කරුණේ කතා කරන්න කැමැත්තෙන් කතා බහ කරත් එක්ක ඉතින් අරකින් මුතුනේ අපි අර අපි අපේ ජීවිතයේ කළ යුතු කාරණා ඉතින් කීපයක් එක කතා කරගෙන පස්සේ දැන් අද අපි ඔය දැන් සමහර වෙලාවට මේ අවසාන වෙනාවේ මතක් කරේ අපි ලෝකයේත් එක ඒ පදයායන් වෙන වෙනම අපි ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්නකොට ඒ කියන්නේ දැන් ලෝකයේ තුල ඉන්න පුතඥයා, ලෝකයේ තුල ඉන්න සීක පුජ්‍යලයා කෙනෙක් හැටියට කතා කරනකොට ඒ කෙනත් එක්ක කතා කරන්නේ ඒක ලෝකපරියායින් අපේ පැත්තේ ඉඳලා මැනීමකුත් එක්ක එහෙම දීපු විස්තරත් භාග්‍යතුන් වහන්සේ කියනවා. ඊළඟට ඊතරවීමේ පරියායත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට ඒක ඊතරවීමේ පරියායත් එක්ක අපි වෙනම ඉගෙන ගන්න ඕන.
ඉතින් ඒ එතෙන්දී නිතරම දහමක් කරා කියන්නේ ඉතර වීමක් ගැන කතා කරන්න වෙන්නේම නුවණක් එක්කමයි. අර නුවණ උපදවා ගන්නට අපි අර මේ අපේ මට්ටමින් අපි ඉන්න තැනින් තමයි අපි පටන් ගන්න කොච්චර මොන කිව්වත් අපි ඉන්නේ මේ අපි ගැඹුරට යන්න ඕන අපි ඉන්න තැනට සාපේක්ෂව අපි මේ අපි ඉන්නේ මුහුදු කරයක නම් වෙරළ තීරයක් ආසන්නයක නම් අපිට එතන ඉඳලා යන්න ඕන අපි තුම මධ්‍යම කඳුකරේ මධ්‍යම කඳුකරේ නම් අපි ඉන්නේ අපි එතන ඉඳලා යන්න ඕන ලංකාවේ නම් අර ඒ වගේ අපි අර ඉන්න තැනින් තමයි පටන් ගන්න ඕන හැම අවස්ථාවකදීම ඒ ඉන්න තැන ඉඳලා යනකොට අර අපේ ජීවිතයේ දෛනිකව යෙදෙන කාරණා එක්ක හිතන්න යමු වෙන එක ඒක කියන්නේ හැංගෙන්න දැනෙන යෙදෙන කාරණා එක එනව යනව කනව බොනව ඇහ කියන්නේ මොකද්ද කන කියන්නේ මොකද්ද මේ ඔය විදිහට පේනව කියන්නේ මොකද්ද පේනව ඇහෙනව දැනෙනව දැනගන්නව ඔය ආදී තැන්වලින් අපි හිතන්න යමු වෙනවන එතෙන්දී වස්තුත්වයට පුජ්‍යලත්වයට දාන්නෙත් නැතුව දෙවියන් මෙව්ව කියන තැනට යන්නෙත් නැතුව ඉබේ හටගත්තා කියන තැනට යන්නෙත් නැතුව මේ මොකද්ද මේ පැහැදිලි කරේ මොකද්ද මේ පේනව කියන්නේ අර ඒ මොකද්ද මේ ඇහෙනව කියන්නේ මේ මොකද්ද දැනෙනව කියන්නේ මොකද්ද මේ හිතෙනව කියන්නේ මේ ඊට පස්සේ ඇස කන නාසය දිව කය කියන්නේ මොකද්ද අර නිගමනවලට නිෂ්ඨාවන්ට අවසාන නිශ්චයයකට ගිහින ප්‍රතිඵලයක් අරගෙන එන්නේ නැතුව අර ඒ කියන්නේ ඇත්තරම අපේ ජීවිත පැවැත්මේ එක තියෙන කාරණාවක් එක්කනේ අපිට කතා කරන්න වෙන්නේ දැනට සංකල්පයක් හැටියට එන අන්න ඒවා කියනවනම් මම මෙන්න මේ විදිහටයි මෙහිමයි හිතුවේ මේ විදිහටයි කල්පනා කරේ කියලා ඒක කියනවා. අන්න එතකොට මම උත්තරයක් දී ගන්නව නෙමෙයි. ඒක හරිද වැරදිද ඒක තවදුරටත් හිතන්න ඕනද මේ හිතන ආකාරය හරිද වැරදිද කියලා ඒක පැහැදිලි කරන්නේ කල්යාණ මිත්‍රයයි. අන්න ඒ කියන්නේ ඒකනේ අර හතරක් ගැන පැහැදිලි කරන්නේම නේද? ඒ හතරක් එක්ක පැහැදිලි කරන්නේම මේ කල්යාණ මිත්‍ර සංසේවනයේ එක යාගෙන් තමයි සද්ධර්ම ශ්‍රවණය. දැන් අපිට අර ඔය පිළිවෙල කඩන්න හොඳ නෑ. එහෙම කැඩිච්ච ගමම්ම පින්වතුනි අපිට වරදින කල්යාණ මිත්‍රයාගෙන් තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ සද්ධර්ම ශ්‍රවණය තමයි යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයත් එක තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව. දැන් අපි එක සැරේටම ඕකේ හතර වෙනි එක කරන්න ගියොත් ඒක හරි ප්‍රශ්නයක් වෙනවනේ නේද? අපි ප්‍රතිපදාව අපි පටන් ගන්නවා. මම හිතලා ඒක ප්‍රතිපදාව කියන්නේ නිකමට බලන්නේ වචන හතර අරගෙන ප්‍රතිපදාව කියන්නේ මම කරන එකක් නෙවෙයි. ඒකත් මට අයිති නෑ. යෝනිසෝ මනසිකාරේ ඒක මට අයිතිද? ඒකත් මට අයිති නෑ. මොකෝ මට අයිති නැත්තේ? යෝනිසෝ මනසිකාර ඇසු දෙයට අනුවයි මනසිකාර කරන්නේ. එහෙනම් ඒකත් මට අයිති නෑ. සද්ධර්ම ශ්‍රවණි ඒක කොහොමද බාහිරින්? කල්යාණ මිත්‍රය ඒක කොහොමද බාහිරින්? බලන්න ඔය වචන හතරේ වුණත් මට මගේ පැත්තට මොනවද තියෙන්නේ කියලා නිතමට වගේ නේද? ප්‍රතිපදාව කියන්නේ මම යන එකක් නෙවෙයි. එහෙනම් ඒකත් මට ඇති නෑ. යෝනිසෝ මනසිකාරය කරන්නේ මේ පැත්තෙන් වුණාට මගේ පැත්තෙන් වුණාට ඒක මගේ මට ඕන හැටියට නෙවෙයිනේ. යෝනිසෝනේ. අහන දෙයට අනුරූපවනේ ඒකත්. දැන් ඒකෙත් මගේ අයිතිත්වයක් නෑ. සද්ධර්ම ශ්‍රවණී ඒකත් මට අයිති නෑ. සද්ධර්මය බාහිරින් නෑ හෙන්නේ. කල්යාණ මිත්‍රයා කියන්නේ කොහොමත් මම නෙමෙයිනි. එහෙනම් සමස්ත ප්‍රතිපදාවම මට අනුරූප කිසිදු දෙයක මුහුවීමක්, මිශ්‍රවීමක්, කවලන්වීමක්, කැඩවීමක් ඒ කිසිම දෙයක් එක්ක කතා කරන්න පුළුවන්කම නෑ. ඉතින් අර ඒ නිසයි සිහිපත් කරේ. ඔව් අපේ ජීවිතයේ හැබැයි ප්‍රශ්න වලින් පටන් ගන්න ඕන. හැඟෙන දැනෙන දේවල් වලින්, දෛනික දේවල් වලින් එළඹෙන කාරණා තුළින් ඒ හිතීමට විමසීමට යොමු වෙද්දී අන්න ඒක කල්යාණ මිත්‍රයාට නිරතුරුව කල්යාණ මිත්‍රයයි මේක හිතන හැටි හරිද වැරදිද මොනවද අඩුපාඩු තියෙන කියලා අපට පෙන්නලා දෙන්නේ. ඉතින් අර ඉතින් ඔය ටිකම දැන් මම හිතන්නේ මේ ඇයිට ඇහිලා පත්තියන් වෙලා ඇත්තේ නේද? ඉතින් අර ඒ නිසා මේ ටික මේ කියන කාරණා තවත් අර චිවර වීමක් වෙනව නිතර නිතර ඇහෙද්දි. ඒ නිසා අර ඒ කාරණාවම ගොඩාක් දෙනෙක් අනුගත වෙලා ඒ ශ්‍රවණය කර ගොඩාක් දෙනෙක් ධර්මය හදාරමින් ශ්‍රවණය කරමින් සහ ඊට අනුරූපව තමන්ගේ චර්යා පද්ධතිය එය පවා ඒකට යොමු කරගන්න ලොකු උත්සාහයක් වෙන උතින් ඒ හැමෝටම මේ ගන්නා වූ උත්සාහයන් අවබෝධය පිණිස මේ උතුම් උත්සාහම් කාරණාවන් සාකච්ඡා කරමින් යම් උත්සාහයක් වීර්යයක් ඇති වුණා නම් ඒ හැම කාරණයක්ම හේතු උපකාර වේවා කියලා මෙච්චිතින් ආශිර්වාද කරනවා සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනට ඇත්තටම හිමිදිරි උදෑසනින් මේ අපගේ ඇත්තටම අපගේ මේ ගෞරවනීය අලව්‍ය අනෝමදස්සි ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අපගේ අද දින අපිට මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණ තනමල්විල ඥානවිමල ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපිට නිරන්තරයෙන්ම අනිත් දවස්වලත් අපිත් එක්ක මේ සම්බන්ධ වෙන ගෞරවනීය කුරුණෑගල රත්නසාර ස්වාමීන් වහන්සේත් මාතලේ අමතදස්සි ස්වාමීන් වහන්සේත් අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාත් අපිට නිරන්තරයෙන්ම අපගේ මේ ධර්ම සාකච්ඡා පවත්වලා අපිට උදව් උපකාර කරනවා. ඉතින් මේ සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම සුඛ ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රවි මහත්මයාගේ ප්‍රේමියගේ මෞතුමියටත් ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ සියලුම ජීවත්වන දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මේ පින්වත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාටමත් මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට උදව් උපකාර කරන සියලුම මහත්ම මහත්මීන්ටත් උතුම් ධර්ම ඒ වගේම පවුල්වල සියලුම දෙනාටත් නිරුක් නිරෝගී භාවයත් ධර්මාබෝධයත් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට අප්‍රමාණ පින් තෙරුවන් සරණයි.